අපි අද සාකච්ඡාවට තෝරගත්තේ උද්දේශ විභංග කියන සූත්‍රය. ඔය උද්දේශ විභංග සූත්‍රයේ තථාගතයන් වහන්සේ සවැත් නුවර අනේපිඩු සිටානන්ගේ විහාරයේ වාසය කරන කාලේ තථාගතයන් වහන්සේ භික්ෂුන් වහන්සේලා අමතලා ඒ භික්ෂුන් වහන්සේලාට දැනුම් දුන්නා, මම උද්දේශය හා විභංගය දේශනා කරනවා කියලා. විභංගය කියලා කියන්නේ ඔය ඇනලිසිස් කියන එකයි විභංග කියලා කියන්නේ. ඒ කියන්නේ අපි මේක බලනවා කොහොමද කියලා ඇනලයිස් කරලා. ඒතර උද්දේශය කියලා කියන්නේ මේක අර ස්ටේට්මන්ට් එකක් දෙනවා මේ විදිහට, මෙන්න මේකයි වාක්‍යයක් වශයෙන්. ඒතර මේක අහන්නේ මොනවට මෙනෙහි කරන්නේ කියලා තථාගතයන් වහන්සේ දේශනා කළා. එහෙම කියලා තථාගතයන් වහන්සේ පැවසුවා, යම් අයුරකින් භික්ෂුවක් මේ සංස්කාර ධර්මයන් විමර්ශනය කරනවා නම්, විමර්ශනය කරනවා කියන්නේ මේ නුවණින් පිරිසිදුව බලනවා නම්, පිරිසිදු බලනවා නම්, ඒ භික්ෂුවගේ ඒ සිත මේ බාහිර අරමුණු විශේෂෙහි නොඇසිරු නේද, නොපැතිරු නේද කියන එක. දැන් කාරණා තුනක් කියනවා. එකක් තමයි නොඇසිරුණයි නොපැතිරුණයි කියන එක. එකෙන් දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් එහෙම රූපයක හිම ඒ සිත විසිරෙනවා. ඒක රූපයට, ශබ්දයට ආදි වශයෙන් විසිරීමක් තියෙනවා. අනිත් අතට ගත්තාම දැන් අපි දන්නවා මේ පාම් පෙත්තක බටර් ගන්නකොට අපි බටර් ටික ඒක පතුරවනවා නම් යන්නේ වාගේ මේ රූපයයි අපේ විඥානෙ පතුරවන්න පුළුවන්. පුද්ගලයේ දිහා බලනවා නම් මේ පුද්ගලයාගේ උඩින් ඉඳන් යටට, යටින් ඉඳන් පහළට අපිට බලන්න පුළුවන්. ඒතකොට මෙහෙම කරෙන්නේ නැත්තම් අධ්‍යාත්මයේ පිහිටන්නෙත් නැත්තම් සිත දැඩි වශයෙන් නොගෙන ත්‍රස්ත නොවන්නේ නම් ඒ අයුරින් භික්ෂුතෙම විමසනවා. එහෙම විමසන භික්ෂුව, එහෙම කරන භික්ෂුවගේ මේට ජාති ජරා මරණ දුක්ඛයන් සම්භවයක් වෙන්නේ නැtei කියලා තථාගතයන් වහන්සේ දේශනා කළා. ඒතකොට කාරණා තුනක් තියෙනවා කියන එක බලන්න. එකක් තමයි මේ සිත මේ විසිරෙනවයි පැතිරෙනවයි කියන කාරණය. ඒක නොවනවා නම් කියන එක තමයි මෙතන ගන්නෙ. අනිත් අතට අධ්‍යාත්මී නොපෙහිටනවා කියන එක දෙවෙනි කාරණය. තුන්වෙනි කාරණය තමයි මේ උපාදාන වශයෙන් අරගෙන ඒ පුද්ගලයා මේ බිය වෙන්නේ නැත්තම්, ත්‍රස්ත වෙන්නේ නැත්තම්, බිය වෙන්නේ නැත්තම්, තැති ගැනීමක් නැත්තම් මේ විදිහට ඉන්න පුද්ගලයා මේ නිවන් දකින්නයි කියන එක තමයි මේ තථාගතයන් වහන්සේ පෙන්වන්නේ. එතකොට තථාගතයන් වහන්සේ මේ දේ දේශනා කළා. තථාගතයන් වහන්සේ හිටපු ආසනෙින් නැගිටලා විහාරයට වැඩියා. භික්ෂුන් වහන්සේලා කල්පනා කළා, මේ බුදුහාමුදුරුවෝ මේක මේ කෙටියෙන් අපිට මේක කියලා දුන්නා. කියලා දීලා මේ ගියදී මේ කෙටියෙන් කියන දේ විස්තරය මේ විභාග කරේ නැති, විස්තර කරපු එක කවුද දෙන්නේ කියලා දෙන්නේ කියලා. ඉතින් මේ භික්ෂුන් වහන්සේලාට මේ මහා කච්චාන භික්ෂුන් වහන්සේ, මේ සිංහලෙන් දාලා තියෙන මහා කසසින් කියලා මහා කච්චාන භික්ෂුන් වහන්සේ මේ බොහොම මේ දේවල් ගැන දන්නවයි කියන, විස්තර කරන්න මේ වගේ කෙටියෙන් කියන දේවල් විස්තර කරන්න පුළුවන්නේ කියලා භික්ෂුන් වහන්සේලාට කල්පනා වුණා. භික්ෂුන් වහන්සේලාට මෙහෙම හිතිලා භික්ෂුන් වහන්සේලා මේ මහා කාශ්‍යප හාමුදුරුවෝ මහා කච්චාන හාමුදුරුවෝ ඉන්න තැනට වැඩියා. මහා කච්චාන ඉන්න හාමුදුරුවන්ගෙන් වැඩලා මහා කච්චාන හාමුදුරුවන්ගෙන් ඇහුවා, මේ විදිහට බුදුහාමුදුරුවෝ කෙටියෙන් මේ විදිහට දේශනාවක් කළා, මේකේ විස්තරය අර්ථය තේරුම් කරලා දෙන්නේ කියලා. ඉතින් එතකොට මේ මහා කච්චාන හාමුදුරුවෝ දේශනා කරනවා, මේ ඇවැත්නි, යම් පරිදි හරයෙන් ප්‍රයෝජනීය ඇති හරය සොයන පුරුෂේ ඒ පුද්ගලයා මේ සාර්වත්‍ය වෘක්ෂයක් ළඟට ගිහිල්ලා මේකේ නිකන් මේ පොතු වල ඒ වගේ මේ කෙනෙක් මේ හරය හොයනවා වගේ වැඩක් කීමේ කියලා භාග්‍යතුන් වහන්සේ තමයි දන්නේ. භාග්‍යතුන් වහන්සේ දතියුතු ධර්මයේ දන්නෝ, දැක්වියුතු දේ නුවණින් දකිනෝ, ඇසක් වාගේ ඥානමය තියෙනවායි, මේ ධර්මීය වූයි ශ්‍රේෂ්ඨ වූයි ධර්මීය පවසනුවයි නන්නයරින් පවසනවායි, ඉතින් අර්ථය එළඹව දක්වනවායි කියලා, අමෘත්‍ය දෙනවායි කියලා. ඉතින් ධර්මස්වාමි තථාගතයන් වහන්සේ කියලා, ඒ තථාගතයන් වහන්සේගින්ම තමයි මේක අහන්නේ. මේකට කාලයයි කියලා මේ මහා කච්චන හාමුදුරුව දැනුතුන්. මහකච්චාන හාමුදුරුව මේ විදිහට කිව්වහම ඉතින් මේ භික්ෂුන් වහන්සේලා ඉතින් ඒකාන්තයෙන්ම බුදුහාමුදුරුව තමයි දන්නේ. ඉතින් නමුත් මේ මහකච්චාන හාමුදුරුවන් ගැන මේ මෙහෙම මේක හොඳට ඒ රිපියුටේෂන් එක ගිහිල්ලා තියෙනවා. ඉතින් හාමුදුරුවන්ගෙන් ඉතින් නැවතත් ඉල්ලා හිටියා මේක පැහැදිලි කරලා දෙන්න කියලා. ඉතින් ඒ පාර මහකච්චාන හාමුදුරුව මේක පැහැදිලි කරලා දෙනවා. නැවත්නි, කෙසේ නම් බාහිර අරමුණෙහි විඥානේ වික්ෂිප්ත වූයේ විසර ගියේදයි කියනු ලැබේද කියන එක භික්ෂුන් වහන්සේ පළවෙනියට ගන්නවා. අර පළවෙනි කාරණේ මොකද්ද? ඒ බාහිර අරමුණෙහි විශේෂ නොවිසිරුනේ නොපැතිරුනේ කියන එක. ඒකට වචන දෙකක් තියෙනවා. ඒ විසිරිලා තියෙනවා සිත, පැතිරිලා තියෙනවා සිත. මේක පැහැදිලි කරනවා ඇවැත්නි, මේ සස්නේ මහනහට ඇසින් රූප දැක ඒ රූපේ නිමිති අනුවගේ විඥානීය වෙනවා. රූප නිමිත්තානුසාරි විඥානං හොති කියලා. ඒ වගේම මේකේ ආස්වාදයෙන් රූප නිමිත්තේ ආස්වාදයේ මේ ගැට ගැහිලා තියෙනවා. එතකොට අපි රූපයක් එක්ක ඇහින් රූපයක් දැකලා ඒ අරමුණට අපේ සිත ගමන් කරාද ඒක තමයි සිතේ විසිරීම කියලා කියන්නේ. එහෙම විසිරිලා ඒ සිත ඒ රූපේ බැඳෙනවා, වෙලෙනවා. ඒ කියන්නේ මේක තමයි මේ පැතිරෙනවා කියලා කියන්නේ. අර හරියට පාන් පෙත්ති බටර් ගෑවා වගේ අර රූපේ උඩට පහළට හැම තැනම මේක අල්ලගෙන ඉන්නවා. මේක හරි වැදගත් දෙයක්. කෙනෙක් හොඳට කල්පනා කරනවා නම් මේ රූපේ අල්ලගෙන අපේ මේ විදිහට සිත රූපයට යොමු වෙනවා විතරක් නෙමෙයි, ඒ සිත ඉදින්ට යොමු වෙලා මේකේ මේ එක එක ගති ලක්ෂණ අනුව තමන් කැමති කැමති පරිදි අරකි අර කොටස් සම්පූර්ණයෙන්ම හරියට අර බටර් ගානෝ වගේ උඩින්දන් පහළට, පහළින්දන් උඩට දිගටම ගමන් කරනවා. දැන් අපි ආහාරයක් කනකොට අපි දන්නව නේද, ඒකේ රසයක් දැනෙනකොට ඒ රසේ මේක අර තව තවත් රස කර කර බලනවා මේකේ මොන ආකාරයටද මේකේ රස, මේකේ ලුණුද ආදි වශයෙන්. අන්න ඒ වාගේ මේක නිකන් අර සිත දැන් මේ හොඳට හිටපු මිනිස්සයාගේ සිත මේ රසට ගියා විතරක් නෙමෙයි, මේක දැන් බැඳිලා, මේක වෙලිලා, මේක හොඳට ආස්වාදයේ මේක දිගටම ගෙනියනවා. මෙහෙම වෙනව නේද කියන එක හොඳට කල්පනා කරලා බලන්න. එතකොට දැන් භාවනා කරන කෙනෙකුගේ සිතක් මේ රූප අරමුණක් කෙරෙහි සද්දයක් ඇහිලා අපඩකින්ද. එතකොට දැන් මේ බාහිර අරමුණට අපේ මනස ගිහිල්ලා ඊට පස්සේ අපේ මනස මේකත් එක්ක වෙලිලා, මේකත් එක්ක සංයෝජනීය වෙලා ඒ ඒකත් එක්ක විඥානය පවතිනවා. එතකොට මේ විදිහට පැවතීම පළවෙනිම විසිරුණා, ඒ වගේම පැතිරෙනවා. මේක තමයි කියන්නේ මේ පළවෙනි කාරණය මේ විසිරිලා පැතිරිලා තියෙනවායි කියලා, මේ විඥානේ බාහිර අරමුණු වලට ගමන් කරනවායි කියන එක. මේක අපිට වෙනවා අපි යම්කිසි රූපයක් බල බල ඉන්නකොට සද්දයක් ඇහෙනවනම් ඒ සද්දයත් එක්ක යන්නේ ඔය ළමයින්ට පාඩම් කරගන්න එහෙම බැරි වෙන්නේ. සින්දු දැම්මහම ඒ වාගේ, අන්න ඒ වාගේ අර හිදෙහෙත් එක්ක ගමන් කිරීම තියෙනවා. එතකොට තථාගත මහකච්චාන හාමුදුරුව දෙකට පැහැදිලි කළා. ශබ්දය, ගන්ධය, රසය, ඊළඟට ස්පර්ශය, ඒ වගේම ධර්මී. මේ හය අනුවම අපේ විඥාණය මෙහෙම ගමන් කළා, පැතිරිලා ඒකත් එක්ක පවතිනවා, ඒකත් එක්ක අල්ලගෙන ඉන්නවා. එතකොට මේ විඥාණය තමයි මේ විසිරලා පැතිරිලා තියෙන විඥාණය. ඊළඟට මහකච්චාන හාමුදුරුව පැහැදිලි කරනවා මේ කෙසේ නම් බාහිර අරමුණේ විඥානේ අවික්ෂිප්ත වූයේ නොවිසිරුනේද කියලා. අර විදිහට යන්නේ නැහැ, විසිරෙන්නේත් නැහැ, පැතිරෙන්නේත් නැතෝ තියෙන්නේ කියලා. එතකොට මෙතෙන්දි කෙනෙක් රූපයක් දැකලා මේ විඥානේ රූපේ නිමිත්ත අනුව යන්නේ නැහැ. මේකේ තියෙන යම්කිසි දේවල් තියෙනවා, උස තැන් තියෙනවා, මිටි තැන් තියෙනවා, ආදි වශයෙන් ලස්සන දේවල් තියෙනවා. ඒව අල්ලගෙන අපේ මනස යන්නේ නැහැ. ඒ ග්‍රන්ථ වෙලා අපි ඉන්නේ නැහැ මෙතන හුඟාක්ම මේ හරියට මේක චේන් එකක් වගේ දාලා බැඳිලා මෙහෙම ඉන්නේ නැහැ. මෙහෙම ඉන්නේ නැත්තම්, වැලින්නේ නැත්තම්, ඒ සංයෝජනෙ වුණේ නැත්තම් එතකොට මේ විඥානේ මේ විදිහට විසිරුනේත් නැහැ, පැතිරුනේත් නැහැ කියලා දේශනා කළා. ඒ වගේම තමයි මේ කණින් ශබ්ද අහලා ඊළඟට ගන්ධ සුවඳ ස්පර්ශය, ඒ වගේම ධර්මය. ඒ සම්පූර්ණයෙන් ඒකත් එක්ක ඇලිලා පැතිරිලා පවතින්නේ නැත්තම් එතකොට මෙතෙන්දි පෙන්නනවා මේ විඥානය ඒ බාහිර අරමුණවල මේ විසිරලා නොපවතිනවා. දැන් මහකච්චාන හාමුදුරුව පැහැදිලි කළා එක පළවෙනි කාරණේ එකක් තමයි මේක අපි විසිරෙන පැතිරීම කොහොමද වෙන්නේ කියන එක. දෙවෙනි කාරණේ තමයි විසිරීම පැතිරීම කියන එක නොවෙන්නේ කොහොමද කියන එක. එතකොට දැන් අර මේ අර ඒජින් ඩයග්‍රෑම් මේක එහෙම දන්නවනම් කල් මතක තියෙනවනම් බලන්න ඉතින්දී අර ස්පර්ශය නිසා ඇති වෙන කොටස ගැන තමයි මේ කතා කරන්නේ. ස්ටියරින් වීල් එක. ඒකත් එක්ක තමයි මේ සම්පූර්ණයෙන්ම මේ රූපයක් දැකලා සද්දයක් ඒක සම්බන්ධයෙන් පැතිරලා ඒ පැත්තට වාහනෙන් හරවලා ඒ පැත්තට දිගට ගමන් කරනවා කියන එක තමයි මෙතෙන්දි මේ අර්ථය මෙතන තියෙන්නේ. එතකොට එහෙම කරන්නේ නැත්නම් ඉතින් අපි මේ පැත්තට වාහනේ හරවන්නෙත් නැහැ කපන්නෙත් නැහැ. එතනින් මේක ඒක ඉවරයි. ඊළඟට මහකච්චන හමුදුරුව පැහැදිලි කරනවා ඇවැත්නි කෙසේනම් ගෝචර අධ්‍යාත්මයේ සිත නොපීඨේද කියලා. ඒ කියන්නේ ධානාරම්මනේ ධාන ආරම්මනේ සිත ඇලී පිහිටියේයි කියන්නේ කොහොමද කියන එකයි මේ කියන්නේ. ඇවැත්නි මේ සස්නේ මහන කාමයන්ගෙන් වෙන්ව අකුසල ධර්මයන්ගෙන් වෙන්ව විතක්ක විචාර සහිත විවේකයෙන් හටගත් ප්‍රීති සුඛ ඇති ප්‍රථම ධානයේ උපයා වාසය කරනවා. ඔහුට විවේකයෙන් හටගත් ප්‍රීතිය සුඛය අනුව යන විඥානීය වේ. ඊළඟට මේ විවේකය නිසා මේ ප්‍රීති සුඛ ආස්වාදයක් ඇති වෙලා තියෙනදී එයා ඒකෙත් ඇලිලා සම්පූර්ණයෙන්ම බැඳිලා එයා ඒ සංයෝජනීය වෙලා සංයුක්ත වෙලා ඉන්නවා. එතකොට මෙතෙන්දි තමයි මේ සිත ගෝචර අධ්‍යාත්මයේ පිහිටියයි කියලා කියන්නේ. එතකොට මෙතන කාරණා දෙකක් තියෙනවා මේක ඇතුලේ බැලුවාම. එතකොට ප්‍රීතිය සැපේ අනුව ගමන් කිරීමක් තියෙනවා. එනකොට විවේකයේ අනුව හටගත් ප්‍රීතිය සැපේ තියෙනවායි කියන එකක් තියෙනවා. එතකොට මේ ගමන් කිරීම මේකට සම්පූර්ණයෙන් රස විඳීමේ බැඳීම තමයි අපිට එතන පේන්නේ. මේකේ ඇලිලා ඉන්නවා කියන්නේ. දැන් එතකොට මම මෙතනින් අපි බලනවා නම් අපි නිතරම එක සාකච්ඡා කරලා තියෙනවා මේ ධානයට යනවා කියන එක. එතකොට දැන් මුලින් සාමාන්‍ය මිනිසෙක් මේ රූපයන්, ශබ්දයන් ඒ වගේ දේවල් අර පළවෙනි කිරුප කාරණිය ඒවත් එක්ක සාමාන්‍ය පුද්ගලයෙක් නම් ඇලිලා ඒකත් එක්ක ගමන් කරනවා. එතකොට මෙහෙම නොකරන පුද්ගලයෙක් මේ කාමයන් මට බොහොම ආදීනමයන් කියලා කල්පනා කරලා මේ පුද්ගලයා මේවෙන් අයින් වෙනවා. මේවෙන් අයින් වෙලා එයා මේ විතක්ක ਵਿਚාර සහිතව මේ දේ පවත් කරනවා. මොකද්ද විතක්ක ਵਿਚාර කියලා කියන්නේ? මේ නෙක්ඛම්ම විතක්කය, ඊළඟට අව්‍යාපාද විතක්කය, අවිංසා විතක්කය කියන විතක්කයන් තමයි භාවිතා කරන්නේ. මේ අරක මට හොඳ නෑ, මේක ඉවත් වීම තමයි හොඳ කියලා තමන්ගේ මනසෙන් පවත් කරනවා. එහෙම පැවැත්වීමෙන් අර ප්‍රීතිය සුඛය ඇති ප්‍රථම ධානයට එයා ගිහිල්ලා ඉන්නවා. දැන් ප්‍රීතිය ඇති වුණාට පස්සේ මේ පුද්ගලයා දැන් මේ ප්‍රීතියත් එක්ක තමයි වාසය කරන්නේ. දැන් එයා මේකට ඇලෙනවා. මේක මෙහෙම වෙන දෙයක් තියෙනවා. මේක මෙහෙම වෙනවයි කියලා කියන්නේ ඇත්තම කියනවා නම් මටත් ඕක වෙලා තියෙනවා. ඔය තමන්ට ප්‍රීතියක් එහෙම ඇති වුණාම හරියට තමන්ව ඒ අධික ලෙසක ඇති වෙනවා නම් තමන්ව හරියට උස්සලා පැත්තකින් තිබ්බා වාගේ වාඩිලා ඉන්න තැනින් උස්සලා නිකන් පැත්තකින් තිබ්බා වාගේ මේ භාවනා කර කර හිටපු මනුස්සයා ඒ ප්‍රීති ස්වභාවේ ප්‍රමාණිය අනුව තමයි යෝග තියෙන්නේ. ඒ පුද්ගලයාට දැනෙනවා මේක බොහෝම තදින් වෙනකොට මර ධර්මීය ඉස්සරහට හිතාගෙන යන්න බෑ. දැන් කෙනෙකුට මේ මාර්ග චිත්තයන් ඇති කරගන්න, ඵල චිත්තයන් ඇති කරගන්න මේ උත්සාහ කරන කෙනා ඒ පුද්ගලයාට මේ ප්‍රීතිය බොහෝම අධික ලෙසින් ගන්නකොට මේ පුද්ගලයාට මේ දැනෙනවා නිකන් ඒකෙන් තමන්ට මේ අයින් වෙන්න බෑ වගේ, මේක කරදරයක් වගේ දෙයක් තියෙනවා. නමුත් ඒ කරදරයක් වෙන්නේ තමන් කෙනෙක් කල්පනා කරනවා නම් මං කොහොම හරි ඉස්සරහට යනවායි කියන එක. අනිත් පුද්ගලයා කල්පනා කරනවා මේක හරීම සැපයි. ඉතින් මේ හරි සැපක් තියෙන දේ මේකේ මේ පුද්ගලයා ඇලිලා මේක තමයි හොඳ කියලා මෙතෙන්ද මේක අල්ලගෙන ඉන්නවා. එතකොට එතෙන් තමයි මේ අභ්‍යන්තරයේ මේ තමන්ගේ ගෝචර අධ්‍යාත්මී පිහිටියයි කියලා මේ දේශනා කරන්නේ. ඊළඟට ඒ වගේම මේ භික්ෂුව දැන් මේ විතක්ක ਵਿਚාරයන් කියන එක කරදරයි කියලා තීරුම් අරගෙන මේ විතක්ක ਵਿਚාරයන්ගෙන් රහිතව සමාධියෙන් හටගත් ප්‍රීතිසුඛය ඇති ද්විතිය ධානයට ගිහිල්ලා වාසය කරනවා. මෙතෙන්දිත් අර විදිහටම ප්‍රීතිය තියෙනවා. හැබැයි ඉස්සෙල්ලා අර එයාට කල්පනා කරන්න ඕන වෙලා තිබුණා මේ දේ මට මේ නෙක්ඛම්මේ අව්‍යාපාදේ කියන එක එයාට සිතලා ඇති කරගන්න ඕන තමයි තිබුණා. දැන් ඒක අර පුරුද්ද නිසා එයාට සිත සිතා ඉන්න ඕනේ නැහැ. ප්‍රීතිය සහිතව එයා භාවිතා කරනවා. එතකොට මෙතෙන්දි ඇති වෙන මේ ප්‍රීතිය ඒකේ ඇලිලා මෙයා ආයෙත් ඒකේ ජීවත් වෙනවා. දැන් මුලදී ප්‍රීතියයි අර විවේකයෙන් හටගත්තු ප්‍රීතියයි කියන එක දෙකම කල්පනා කරම තියෙනවා. දැන් අපි සාමාන්‍යයෙන් ධානයක් නැති වුණත් මේ මිනිස්සෙක් බොහොම වැඩ ගොඩක් කර කර ඉඳලා පොත්තිකින් පැත්තකින් වාඩි වුණාම මේ මිනිසයාට ඉතින් අම්කින් සැනසීමක් තියෙනවා අර විවේකය නිසා. මේ කියන්නේ චිත්ත විවේකයක් ඇතිවීම. එතකොට එතන ඒ විවේකය ඊළඟට අර ධානයන්ට ගිහිල්ලා එතන දෙකයි. දැන් ද්විතිය ධානයේදී ඉතින් මේක හොඳට මහන්සි නොවි පවත්වන්න පුළුවන්. ඉතින් දැන් මෙයා මේකට ඇලිලා ඉන්නවා ආයෙත්. ඒක වෙලිලා. ඊළඟට මහා කච්චාන රහතන් වහන්සේ දේශනා කරනවා මහණෙනි ප්‍රීතියගේ විරාගයෙන් උපේක්ෂව දැන් මේ පුද්ගලයා මේ තුන්වෙනි ධානයේ දක්වා ගමන් කරනවා. ඒ කියන්නේ දැන් මේ ප්‍රීතිය කියන එක කරදරයි කියලා කෙනෙක් තේරුම් ගත්තාම මේකෙන් මට යම් යම් ප්‍රශ්නයන් ඇති වෙනවා. අය ඒ කියන්නේ මම මේකට ඇලෙන්න පුළුවන් ඒ කියන එක කල්පනා කිරීම හේතු කොටගෙන තමයි මේ පුද්ගලයා මේ ප්‍රීතිය කියන එකෙන් අයින් වෙන්න උත්සාහ කරන්නේ. මොකද ප්‍රීතිය කියන එක මේ අපේ ශරීරයෙන්ම දැනෙන නිසා ඒ ශරීරයේ කායික වශයෙන් දැනෙන දේ කෙනෙකුට ඇලෙන්න පුළුවන් කමක් තියෙනවා. අන්න ඒක නිසා තමයි මේ පුද්ගලයා මේ එහෙම කල්පනා කරලා තමයි මේකෙන් අයින් වෙන්න හදන්නේ. එහෙම අයින් වෙනකොට යා එන්න තුන්වෙනි ධානය කළා ගමන් කරනවා. එතකොට මේ තුන්වෙනි ධානයට ගිය පුද්ගලයාට එතකොට එයාට උපේක්ඛාවකුත් තියෙනවා. දැන් එයා කලින් කල්පනා කරන්නේ අරකේ ඇලෙන්න පුළුවන් නේ කියන එක. දැන් ඉතින් අපි ටිකකට ඉස්සෙල්ලා පැහැදිලි කළෙත් ඒකේ කෙනෙක් ඇලිලා පැතිරිලා ඉන්න පුළුවන්. එතකොට ඒ ඇලිලා පැතිරිලා ඉන්නේ නැතුව මේ පුද්ගලයා යම්කිසි උපේක්ඛාවක් කර ප්‍රීතිය කරේ ඇති වෙන්න ඕනේ අපි තුන්වෙනි ධානයට යන්න. ඒ තුන්වෙනි ධානයට ගිය පුද්ගලයා එතකොට තුන්වෙනි ධානයට ගිය පුද්ගලයා මේ තුන්වෙනි ධානයේ තේ උපේක්ඛා සුඛයට ඇරලා මේ උපේක්ඛා සුඛයෙන් යුතුව මේ පුද්ගලයා ගමන් කරලු. ඒක ඇලීමක් තියෙනවා. එතකොට මෙතෙන්දිත් කියනවා මේ අධ්‍යාත්මකේ පිහිටියයි කියලා. දැන් මෙහෙම පිහිටියොත් වෙන්නේ මොකද? එතනින් එහාට භාවනාව වැඩෙන්නේ නැහැ. මේ එකක් අල්ලගෙන හිටියොත්ින් එහෙම දැන් තමන් එතනින් සෑහීමකටපත් වෙලා ඉන්නවා. හුඟක් වෙලාවට වෙන්නේ එතන ඇලිච්ච ගමන් මේ පුද්ගලයා හුඟක් වෙලාවට ඕකෙන් වැටෙනවා. වැටුණාම ආපහු ඔබට නංවනවා. නංවල ආපහු ඉතින් ඒක අල්ලගෙන ඉන්නවා. දැන් මේ මෙතන උපේක්ඛා සුඛයේ සහිතව මේ පුද්ගලයා වාසය කරනවා. ඊළඟට ඒ පුද්ගලයා දැන් මේ සුඛය තියෙනවා. දැන් සුඛය තියෙනකොට කෙනෙක් කල්පනා කරනවා මේ සුඛය කියන එක මේ ලෝකේ යම් කිසි කෙනෙකුට කියනවා නම් මට සුඛයක් තියෙනවායි කියලා. මේ ලෝකේ පවතින්නේ දුක්ඛය නම් ඒ දුක්ඛයේ පවතින ලෝකයක මේ සුඛයයි කියලා කියන්නේ මොකද්ද? මෙතන මුලාවක් තියෙනවායි කියන ඇඟීම තියෙනවා. ඒ මුලාවක් තියෙනවායි කියලා තේරුම් අරගෙන තමයි මේ පුද්ගලයා මේ දෙයින් අයින් වෙන්න බලන්නේ. එතකොට ඒකෙන් අයින් වීමෙන් තමයි මෙයා මේ හතරවෙනි ධානයට ගමන් කරන්නේ. මේ සුඛයත් එපා, දුකයත් එපා. සුඛස්සච පහාන, දුක්ඛස්සච පහාන. පුබ්බේව සෝමනස්ස දෝමනස්සානං අත්තංගම අදුක්කම සුඛං උපේක්ඛා සති පාරිසුද්ධි චතුත්ථ ධානං උපසම්පජ්ජ විහෙරති කියලා අර උපේක්ඛාව සහිත චතරවෙනි ධානයට ගිහිල්ලා වාසය කරනවා. එතකොට මෙතන සුඛයක් නැහැ, දුක්ඛයක් නැහැ. අර සෝමනස් දෝමනස් කියන දෙකම නැතුව. එතකොට දැන් මේ විදිහට මේ පුද්ගලයා ගියාට පස්සේ මේ අදුක්කමසුක වූ ඒ විඥානීය තියෙනවා. ඒ අදුක්කමසුක විඥානයේ තේ පුද්ගලයා ඇලෙනවා. මොකද මෙතන හරි සිතේ විශාල බවක් තියෙනවා. ඒ සිතේ විශාල බව සහිතව මේ පුද්ගලයා ඉන්නකොට ඒකටත් දැන් ඒ කියන්නේ යාට පේනවා, පේන දේවල් තියෙන්න පුළුවන් ඒ ආදි වශයෙන්. එතකොට මේ පුද්ගලයාට ඒ දැනෙනවා මේ මෙතන බොහොම හොඳයි. දැන් මේක බොහොම ස්ටේබල් ස්වභාවයක් තියෙනවා. මම මේකට ඇලිලා මම මෙතන ඉන්නවායි කියන එක. එතකොට මේක තමයි මේ හතරවෙනියට තියෙන දේ. එතකොට ප්‍රථම ධාන, ဒုတိය ධාන, තෘතිය ධාන, චතුත්ථ ධාන කියන සතරෙම මේ විදිහට ඇලිලා ඉන්න පුළුවන් කියනකොට. මේ දේශනාව බොහොම ගාක් තැන්වල නැති දේශනාවක්. ඔය ධාන ගැන කතා කරනකොට ඒ ධානයන්ගේ ඇලීම ගැන මේ උද්දේශ විභංග සූත්‍රයේ හොඳට පැහැදිලි කරනවා. එතකොට ඒ වගේම පිටකෝපදේශය වගේ දේව තැන්වල මේක හොඳට පැහැදිලි කරනවා. සාමාන්‍යයෙන් ගාක් තැන්වල කෙනෙකුට තේරෙන්නේ මේ ධානයන්ගේ මම ඇලෙන්නේ නැtei කියන අර්ථය තමයි කෙනෙකුට දැනෙන්නේ. මේ උද්දේශ විභංග සූත්‍රයේ හොඳට පෙන්නනවා මේ ධානයට තමන් ඇලිලා එතන ඉර වෙලා ඉන්නවා කියන එක. එතකොට දැන් ඊළඟට තථා මහකච්චාන හාමුදුරු පැහැදිලි කරනවා කොයි ආකාරයකද මේ ගෝචර අධ්‍යාත්මයේ සිත නොපිහිටන්නේ කියලා. එතෙන්ති පෙන්නනවා මේ භික්ෂුව මෙහෙම කාමයන්ගෙන් වෙන් වෙලා මෙහෙම ප්‍රථම ධානී පොදවා වාසය කරනවා. ඒ ප්‍රීතිසුඛේ අනු විඥාණය නොවේ කියලා. ප්‍රීතිසුඛේ ඇති වුණාට දැන් ඒක අල්ලගෙන එයා ඉන්නේ නැහැ. එයා බලනවා මේකෙන් අයින් වෙලා, ඒ කියන්නේ මේක මෙතන මම නතර වෙන්නේ නැහැ කියන එක කල්පනා කරලා ඉදිරියට යනවා. ඒ කියන්නේ පළවෙනි ධානයේ කියන එක නෙමෙයි මට ඕනි, දෙවෙනි ධානයේ නෙමෙයි, තුන්වෙනි ධානයේ නෙමෙයි, හතරවෙනි ධානයේ නෙමෙයි. මට මේ දිගටම නිර්වාණය කරා ගමන් කිරීමටයි ඕනි කියන අර්ථය මේ පුද්ගලයා තුළ තියෙන්නට ඕනි. එහෙම නැත්නම් මේ ධානයන්ට ඇලිලා ඉන්නවා. එතකොට මේ ධානයන්ගෙන් එතකොට දැන් මහකච්චාන හාමුදුරුවෝ ඒ ද්විතිය ධානය, තෘතිය ධානය, චතුර්ථ ධානය දක්වා මේ විදිහට ගමන් කළා. ඒ ගමන් කළේ හැම එකටම කිව්වා මේ එකකවත් ඇලෙන්නේ නැතුව, වෙලෙන්නේ නැතුව ඒ ආස්වාදයේ සංගෝජනීය ඇති කරගෙන සංයුක්ත වෙලා මේ පුද්ගලයා ඉන්නේ නැත්තම් ඒ ගෝචර අධ්‍යාත්මයේ සිත නොපිහිටියේයි කියලා මහකච්චාන හාමුදුරුව පැහැදිලි කරලා දුන්නා. ඊට පස්සේ අපි කාරණා දෙකක් බැලුවා. පළවෙනි එක තමයි මේ අපේ සිත විසිරීමයි පැතිරීමයි කියන එක. රූපය සම්බන්ධයෙන් සිත විසිරෙනවා. ඊට පස්සේ රූපේ අර මනස සම්පූර්ණයෙන් මේ රූපේ අල්ලගෙන ඒකත් එක්ක පැතිරීමක් එනවා. අර පාන් කෑල්ලේ බටර් ගෑවා වගේ කියන එක කල්පනා කරන්න. හැම තැනම කොතනකවත් මේ වෙන්නේ නැතුව අපි දිගටම ගානවා වගේ ඒක පවතිනවා. ඊළඟට ධානයන් ගත්තාම මේ ධානයන් වල ඒ තැඟුල ඒ මනස පවතින්න පුළුවන් ඒ කියන එක. ඊළඟට මහකච්චා නාමදුරු පැහැදිලි කරනවා කීසෙන් අනුපාද නොකොට පරිතස්සනා වේද කියලා. මෙතන අනුපාද නොකොට මේ පරිතස්සනා වෙනවයි කියලා කියන්නේ, මේක මේ ඉංග්‍රීසි භාෂාවෙන් නම් කියනවා මේ agitation is caused by clinging sustenance කියලා. සිංහල භාෂාවෙන් තමායයි ගැනීමට දෙයක් නැතිවීම නිසා තැති ගැනීම නොවේද කියන එකයි මේ කියන්නේ. තමායයි ගැනීමට දෙයක් නැතිවීම නිසා. මෙතෙන් තමායයි නොගන්නව නෙමෙයි, තමායයි කියලා ගන්නවා. හැබැයි ගත්ත දේ වෙනස් වුණාම මේ පුද්ගලයා තැති ගැනීමක් තමයි සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ මගේ කියලා අරගෙන තියාගන්න බැරියේ කියන දෙයක් තමයි මේ පුද්ගලයා ඒක දන්නේ නැහැ. ඇවැත්නි මෙලව අශෘතවත් පුතග්ජන පුද්ගලයා ආර්යයන් දකින්න නැති, ආර්ය ධර්මයට දක්ෂ නැති, ආර්ය ධර්මයේ ඒ විනීතභාවයක් නැති, හික්මිලා නැති පුද්ගලයෙක් සත්පුරුෂ ධර්මයට අදක්ෂයි, සත්පුරුෂ ධර්මයේ අවිනීත වූයේ රූපය ආත්මයයි කෙනෙක් කල්පනා කරනවා. රූපං අත්තතිවා සමුනුපස්සති කියන එකයි මේ පෙන්වන්නේ. රූපය තමා වශයෙන් ගන්නවා. දැන් රූපය තමා වශයෙන් ගන්නවා කියුවාම හුඟක් කරාට මේ දිට්ටි තරිත තමයි කෙලීම රූපේ සම්පූර්ණයෙන්ම තමයි කියලා ගන්නෙ. එතෙන්දී හරියට බැලුවාම ඔය උදාහරණයක් වශයෙන් ගන්නවා නම් මේ දැල්ලයි වර්ණයයි දෙකම එක වගේනේ පේන්නේ. අර වර්ණය නිසා දැල්ල පේනවා. ඉතින් එතකොට දැල්ලයි වර්ණයයි කියන එක දෙකම එකයි කියන එක ගැන තමයි කල්පනා කරන්නේ. දැන් මේ විදිහට කල්පනා කිරීම එකක්. අනිත් එක තමයි මේ පුද්ගලයා කල්පනා කරනවා මේ රූපය කියන එක රූපවන්තං වාත්තානං කියලා තමා රූපය සහිතයයි කියලා දකිනවා. තමා රූපය සහිතයි කියනකොට දකිනකොට හිතන්න තමා කියන්නේ ගහ කියලා. එතකොට ගහට තියෙනවා ඡායාව. එතකොට ගස තමයි තමා, ඡායාව තමයි රූපය. එතකොට ගහට රූපය තියෙනවා කියන එක අර ගහ සහ ඡායාව වශයෙන් බලන්න. ඊළඟට තවත් එකක් දන්නවා, තමා රූපය යයි දකිනවා අත්තනිවා රූපං කියලා. ඒ කියන්නේ හරියට මේ මලයි සුවඳයි වාගේ. මල තමයි තමා. එතකොට සුවඳ කියන එක තමයි රූපය. මේ විදිහට තුන්වෙනි කාරණය. ඒ වගේම රූපවන්තං වා රූපස්මින් වා අත්තානං කියලා කියනවා. ඒක හරියට මේ මණිකයි කරඬුව වගේ. මණික තමයි තමා. තමා ඉන්නේ කරඬුව තුල. ඒ කියන්නේ තමා රූපේ තුල ඉන්නවා කියන හැඟීම. ඒකට මෙන්න මේ විදිහට කෙනෙක් කල්පනා කිරීමක් තියෙනවා. මෙහිම කල්පනා කිරීමක් හේතු කොටගෙන, සමුනුපස්සනාවක් හේතු කොටගෙන මේ පුද්ගලයා ඉන්නකොට ඒ රූපය පෙරලීමක් සිද්ධ වෙනවා. විපරිණාමයකට පත්වීමක්, වෙනස් වීමක් කියන එක තියෙනවා. ඒ කියන්නේ තිබිච්ච දේ අන් පරිද්දකට බවට පත් වෙනවා. ඒ රූපය වෙනස් වෙනකොට අන්පරිදි බවට එනකොට ඒ වෙනස් වීමට යන සිත වෙනවා. දැන් මේ කෙනෙක් දැන් වයසට ගිහිල්ලා ඒ පුද්ගලයාගේ කෙස් පැහිලා ඇඟ රැලි වැටිලා ඒක තියෙනකොට අර රූපය අල්ලගෙන මේ පුද්ගලයා බොහෝ කාලයක් තිස්සේ, මොකද ඉස්සරහා කණ්ණාඩියට ගිහිල්ලා ඉතින් ඔක ලස්සන කරලා ඔක අලංකාර කරලා පවත්වාගෙන හිටපු රූපය දැන් මේක වෙනස් වෙනවත් එක්කම මේ පුද්ගලයාට දැන් ඒ සිතත් ඒ වගේම වෙනස් වීමක් කියන එකක් සිද්ධ වෙනවා. එතකොට දැන් අපිට පේනවා මේ රූපය මේ විදිහට පෙරලෙනකොට අන්‍යතාවයට එනකොට මගේ මම ඒ රූපය අල්ලගෙන ඉන්නවා නම් මගේ සිතත් අර විදිහටම වෙනස් වෙවි යනවායි කියන එක. එතකොට දැන් මෙතෙන්දි පෙන්නනවා මේ නිසා මේ පරිතස්සනා මේ තැති ගැනීමක් සිද්ධ වෙනවා. දැන් අපි හිතමු අපේ ශරීරයේ යම්කිසි රෝගයක් ඇති වෙලා තියෙනවා කියලා. මේ රෝගයක් ඇති වෙලා තියෙනවා නම් මේ රෝගය ඇති වුණාම මේ පුද්ගලයා කල්පනා කරනවා මම ඇත්තටම මැරෙයිද මේකෙන්? මම ලෙඩ වෙයිද? මගේ ඇහැ නොපෙනී යයිද? ආදී වශයෙන් මේ පුද්ගලයාට විශාල ප්‍රශ්නයක් ඇති වෙලා මේ තැති ගැනීමක් සිද්ධ වෙනවා. එතකොට මේ සිතින් හටගත් තෘෂ්ණාවෙන් තැති ගැනීම වුණාම අර මේ ඒ එතන අකුසල ධර්මයක් තියෙනවා. ඒ අකුසල ධර්මය නිසා මේ පුද්ගලයාගේ කුසල් සිත විනාශ කරනවා. දැන් කුසලයේ කියන්නේ හොඳට කල්පනා කරන්න තමන්ගේ කුසල් සිත කියන්නේ මෙතන දක්ෂතාවයක් තියෙනවනේ. මේ රූපය මගේ නෙමෙයි, මම නෙමෙයි, ආදි වශයෙන් මේ බලබලා ඉන්න පුද්ගලයෙක් නම් ඒ පුද්ගලයාට ඕක බලබලා ඉන්න බෑ. ඒ විදිහට අර මම රූපය අල්ලගෙන ඉන්නවා නම් මට මේ ඔක්කොම පැත්තක තියලා මේ වැඩේට දැන් අම්මා කෙනෙක් ගත්තාම ළමයෙකුට අසනීප වුණාම මේ ඔක්කොම පැත්තකට දාලා ඒ ළමයාගේ අසනීපෙට ඔය බබාගෙන බලන්නේ අම්මලා තාත් අම්මලා අන්න ඒ වගේ ඒ තමන්ගේ සිත මේක අල්ලගෙන ඉන්නකොට යාගේ අර කුසලයට වඩා ගන්න පුළුවන් කමක් නැහැ. ඒ කුසල් සිත මේ සම්පූර්ණයෙන් විනාශ කිරීමක් මෙතන සිද්ධ වෙනවා. මේ රාතන් වහන්සේ ඒ වගේම පෙන්නනවා මෙතන රූප වේදනා සංඥා සංස්කාර විඥාන කියන ඒ පහම අල්ලගෙන ඉන්නවා නම් ඒ අල්ලගෙන ඉඳීමෙන් මේක වෙනස් වීමත් සමගම විපරිණාමයට පත්වීම හේතු කොටගෙන එතකොට මේ පුද්ගලයාගේ මේ විඥානීය කියන එක අර විදිහට සම්පූර්ණයෙන්ම ත්‍රස්ත බවට පත් වෙලා තැති ගැනීමට ඇති වෙලා ඉතින් ඒ දුක්ඛ සහිතව ඒ පුද්ගලයා මේ ගැන මේ බය වෙලා තැති අරගෙන මේ විදිහට ඉන්නවයි කියන එක තමයි මේ අනුපාද මේ පරිතස්සනා කියලා පෙන්වන්නේ. ඊළඟට මහකච්චාන මහරතන් වහන්සේ පෙන්නනවා කෙසේනම් අනුපාද අපරිතස්සනා වේද කියලා. එවත්නි මේ ශාස්ත්‍රයේ ආර්යයන් දක්නාසලු ආර්ය ධර්මයේ පිළිබඳ ඒ දක්ෂ වෙච්ච පුද්ගලයේ ඒ සත්පුරුෂයන් දැකලා ඒ සත්පුරුෂ ධර්මයේ හික්මීමක් ඇති වෙලා ඒ පුද්ගලයා දැන් මේ රූපේ ආත්ම වශයෙන් ගන්නෙ නෑ. රූපං අත්තතිවා සමුනුපස්සති එහෙම ගැනීමක් මෙයා කරන්නේ නෑ. රූපයයි මම තමයි එකයි කියලා ගන්නෙ නෑ. රූපය තුල තමා ඉන්නවා කියලා ගන්නෙ නෑ. තමා තුල රූපය තියෙනවායි කියලා ආදි වශයෙන් මේ පුද්ගලයා ගන්නෙ නෑ. එතකොට අපි මෙහෙම ගන්නෙ නැත්තම් මේ රූපය පෙරළුණාය කියලා ඒ පුද්ගලයාට ඒ අන්‍යභාවයට පත් උනාය කියලා ඒ නිසා එයාගේ විඥාණය මේකත් එක්කම ගමන් කරලා එහෙම වෙන දෙයක් වෙන්නේ නැහැ. ඔය මතක ඇති අර බුදුහාමුදුරුව ඇහුවා එක අවස්ථාවක ඔය තනකොළ වගයක් එහෙම පෙන්නලා මේ තනකොළ ඒ මිනිස්සු ඇවිල්ලා කපාගෙන එහෙම ගියාට මේ භික්ෂුන් වහන්සේලාගෙන් ඇහුවා ඒක එන ලොකුවට කලබලයක් ඇති වෙනවද මනසේ මේ මේක මෙහෙම කපාගෙන යනවා මාව ගෙනියනවා ආදි වශයෙන් කියලා. ඉතින් භික්ෂුන් වහන්සේලා ගෝ නැහැ කියලා. මොකද හේතුව බුදුහාමුදුරුව ඇහුවා. එතකොට එතනදී මේක අපේ නෙවෙන්න නිසා එතකොට එළියේ තියෙන තනකොළ මගේ නෙවෙයි නම් මේ ඕන කෙනෙක් සතෙක් කාලා ගියාට මිනිස්සු ගලවගෙන ගියාට කිසිම ප්‍රශ්නයක් නැහැ. මේක මොනවා වුණත් ඒක ගැන මනසේ ගැටීමක් මේක ඇති වෙන්නේ නැහැ. නමුත් යම් කෙනෙක්ගේ ගත්තාම මේ අපි අල්ලගෙන ඉන්නවා නම් ඒක වෙනස් වෙනකොටම අපි සම්පූර්ණයෙන් මේ වෙනස් වීම කියන එක මනසේ පවතිනවා. එතකොට දැන් මෙතෙන්දි පෙන්වන්නේ මේක මම අල්ලගෙන ඉන්නේ නැත්තම් මගේ කියලා මම ගැනීමක් නැත්තම් ඒ විපරිණාමය උනායි කියලා මට ප්‍රශ්නයක් නැහැ. මොකද මම දන්නවා ඒක මගේ නෙමෙයි කියලා. අර තනකොළ වගේ තනකොළ කැපුණාය, ගැලුණාය, ගැත්තද කියලා කිසිම වෙනසක් වෙන්නේ නැහැ වගේම මමගේ සිත ඒක ගැන අල්ලගෙන ඉන්නේ නැහැ. සිතගෙන ඉන්නේ නැත්තම් ඉතින් මගේ විඥානේ ඒක නිසා පිහිටන්නේ නැත්තම් ඒ කියන්නේ තමන්ගේ කුසල් සිත විනාශ වෙන්නේ නැහැ. ඒතකොට මේ විදිහටම වේදනා සංඥා සංස්කාර විඥාන කියන පහම සම්බන්ධයෙන් මේ මහා කච්චාන මහරහතන් වහන්සේ පැහැදිලි කළා. මෙහෙම වෙනස් වෙන්නේ නැත්තම් අපිට කිසිම ප්‍රශ්නයක් නැහැ. අපි බොහොම හොඳට ඉන්නට පුළුවන් කියන එක, ඒ පුද්ගලයාගේ වෙනස් වීමක් නැතුව කුසලයේ විනාශ කරගන්නේ නැතුව ඉන්න පුළුවන් කියන එක. දැන් ඇත්තම කියනවා නම් මේ පෙන්වන්නේ අපි කලින් සාකච්ඡා කරලා තියෙන යම් ප්‍රමාණයකට හෝ සාකච්ඡා කරලා තියෙන මේ ඩයග්‍රෑම් දෙකක දෙයක් තමයි මෙතන පෙන්වන්නේ. එකක් තමයි ඔය ඒජින් කියන ඩයග්‍රෑම් එකේ ඔය ස්පර්ශ ආහාරයේදී ඇති වෙන ප්‍රශ්නේ තමයි පළවෙනි ප්‍රශ්නය. දෙවෙනියට ඔය අපි ඔය ස්පර්ශයේ හේතු කොටගෙන අපි යනවනේ, ගමන් කරනවනේ, ඔය ජරාව පැත්තට ගමන් කිරීමක් තියෙනවනේ අපිට ඇති වෙනවනේ. මෙහෙම අපි ද්වේෂයෙන් අගතියට යනවායි කියලා, ඒ ද්වේෂයෙන් පැත්තට යන එක පැත්තක්. ඒ කියන්නේ අපි මේක හොඳයි සුඛයි කියලා ගමන් කරලා අල්ලගෙන ඉන්න එක. ඒ දෙක. ඒ තුන්වෙනි එක තමයි ওই මනෝ සංචේතන ආහාරය නිසා මේ ඇති වෙන මමංකාරය කියන එක. එතකොට මෙන්න මේ තුන් කෙරෝල තමයි මේකෙදි පෙන්වන්නේ. ඔය ඒ ඩයග්‍රෑම් එක බලනවා නම් ඔයගලන්ට පෙනේ මේ ස්පර්ශ ආහාරයට ওই වේදනාවත් සමග ස්පර්ශ ආහාරයට එක ඉරක් ඇඳලා තිනවා, ඔය ජරාවට කියන එකට තව ඉරක් ඇඳලා තිනවා, මනෝ සංචේතන ආහාරයට තව ඉරක් ඇඳලා තිනවා. ඔය ඉරවල් තුන ගැන තමයි මෙතනම ගාපු මේකෙදි පෙන්වන්නේ. ඊළඟට ඒකේ ඒ තුන අල්ලගෙන ඉන්නේ නැත්තම් මට කිසිම ප්‍රශ්නයක් නොනවා කියන එක තමයි ඊළඟට පෙන්වන්නේ. ඒකෙදි තමයි අපි අර ෆ්ලඩ්ස් ඕග කියන ඩයග්‍රෑම් එක තියෙනවානේ, ඒකෙන් පෙන්නවා මේ තුන අයින් කරලා අර වෙනත් තුනකට යන හැටි. ඔය දදතෝ පුඤ්ඤම් පවඩ්ඩති සංයමතෝ වේරන්න චීති කියනකොට මතක තියාගන්න මෙතන තියෙනවා ඔය දෙවෙනියට කියන ඔය ධානයන්ගෙන් අල්ලගෙන ඉන්නේ නැtei කියන කතාව පැත්තට. තුන්වෙනි එකට අර කුසලෝච ජහාති පාපකම් කියනකොට අන්න එතෙන්දී දක්ෂ උනේ පව දුරලනවා කියන්නේ අන්න එතෙන්දී තමයි ඔය තුන්වෙනියට කියපු කාරණේ මේ අත්තහීන කතාව නැතුව. එතකොට මේක මේ ඩයග්‍රෑම් දෙක හරිය ලස්සනට භාවිතා වෙනවා මෙතෙන්දී මේ සාකච්ඡාවට. එතකොට දැන් මේම බුදුහාමුදුරුවෝ මහකච්චානහාමුදුරුවෝ මේ විදිහට පැහැදිලි කරලා දුන්නා. මේ විදිහටයි මේකේ අර්ථය මට මේ විදිහටයි මේ තේන්නේ මේ බුදුහාමුදුරුවෝ කෙටියෙන් කිව්ව දේ. එතකොට මේක ගිහිල්ලා කැමති නම් ගිහිල්ලා බුදුහාමුදුරුවන්ගෙන් ගිහින් අහන්න, බුදුහාමුදුරුවන්ගෙන් අහලා බුදුහාමුදුරුවෝ කියන විදිහට ඒක දරන්නේ කියලා මේ රහතන් වහන්සේ පැවසුවා. ඉතින් එහෙම ඒක පැවසුවායින් පස්සේ ඒ භික්ෂුන් වහන්සේලා මේක මේ වාචිතිය බොහොම සතුටින් පිළි අරගෙන ගිහිල්ලා ඉවිල්ලා බුදුහාමුදුරන්ට මේක සලකලා, ඉතින් මෙහෙම කෙටියෙන් කියපු දේ මහකච්චානහාමුදුරුවෝ මේ විදිහට පැහැදිලි කරලා දුන්නා කියලා. ඉතින් ගිහිල්ලා බුදුහාමුදුරන්ට මේක පැවසුවායින් පස්සේ ඉතින් මේ බුදුහාමුදුරුවෝ කිව්වා, මහණෙනි මහකච්චානහාමුදුරුවෝ පණ්ඩිතය, මහකච්චානහාමුදුරුවෝ මහා ප්‍රඥාවන්තයි, ඉතින් මගෙන් ඇහුවත් මගෙන් විමසුවත් මේ විදිහටම තමයි මමත් ප්‍රකාශ කරන්න කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළා. ඉතින් භික්ෂුන් වහන්සේලා බොහොම සතුටු වුණා. ඉතින් මහකච්චානහාමුදුරුවෝ හරිය දක්ෂයි මේ ධර්මයේ මේ බොහොම සරලව කෙනෙකුට කියලා දෙන්න. ඉතින් ඒ තනතුර තමයි මහකච්චානහාමුදුරුවෝ දරන්නේ. එතකොට මේ සූත්‍ර දේශනාවේ මෙච්චරයි තියෙන්නේ. ඉතින් අපි දැන් ප්‍රශ්න වලට යමු. කාට හරි ප්‍රශ්නයක් තියෙනවද?
මාත්‍යනේ මම කතා කරන්න ඇහෙනවනේ.
ආව ඇහෙනවා.
මාත්‍යනේ දැන් මෙතන කියන විදිහට මම මේ ඉස්සරලිය අයබ්දය ගැන කියන්නේ මේ ආරස්සංග මාර්ගයේ භාවනාවේදී අර එදාට හිතගෙන ඉතිපිලි සමාධිවාර සූත්‍ර විදිහට එහෙම නිරෝධය දැකලා චතුරාර්ය සත්‍ය විතරක්ම සත්‍යක් කියලා අර හිතවිලි පහළ වෙනවා. ඊට පස්සේ අර බාහිරින් හිතවිලක් ඇතුළුනොත් එහෙම ඒ ඉරිසියාව හරි මච්චරේ හරි මුසාව හරි පරිසවාජය අගේ කරන නිසා මේ හිතවිලි ආවා කියලා ඒකත් චතුරාර්ය සත්‍යම සත්‍යක් කියන දෘෂ්ටියම පහ කරලා මුසාවට දෙන අගය මේ අඩු කරා. එතකොට මේ උපද්ද මේ කියන්නේ මට දැන් තේරෙනවා මේ ඔක්කොම මේ හිතවිලි එහෙම ඔක්කොම උපදින්න ඒ උපදිනවා කියන එක. එතකොට අර උපදන්න ඕන නම් ආරෂ්ඨාංග මාර්ගයම තමයි උතුම්ම සංස්කාර ටික වශයෙන් කියලා ඒක උපදන්න ඒ පැත්තට තමයි හිත යන්නේ. ඒ සංස්කාරات ටිකෙන් ටික ආගේ අඩු වෙලා සිත් නොඋපදින තත්ත්වයට ඒ කියන්නේ නිර්මාණය අරමුණු වෙනවා. මේක හැබැයි පවත් ගන්න බැහැ මට. ඒ කියන්නේ තාමර කෙලෙස් එන හින්දා මේ ආයිත් යවටනෝ සම්මාදිට්ඨියට මේව ආරෂ්ඨාංග මාර්ගය සංස්කාර හදලා ආයෙත් නිවන අරමුණු වෙනවා. ඕක තමයි මේ මේ වෙන්නේ අර ඉතන මට මතක් වෙනවා හැම වෙලේම අර යංකින්චි සමුදේ ධම්මං සම්පත්ත නිරෝධ ධම්මං මේ නිබ්බානම් පරමසුඛං වගේ ඒ වගේ අදහසක් තමයි එන්නේ. දැන් ඔහොම තමයි මේ වෙන්නේ. දැන් මට මෙතන මේ අර මහත්ය කියනකොට අර විඥානේ මේක මේ මේව කරන්න එපා කියලා මට අන්න ඒ අර දැන් මෙහෙම තමයි භාවනාව යන්නේ. එතකොට දැන් විඥානේ කොහොමද මේ දැන් විඥානයත් මේ උපදින දෙයක් ඒක තමයි දැන් මම මේ හිත උපදින් නැතු ඉන්න ඕන කියලා වගේ මට එතන පොඩ්ඩක් අර තව චුට්ටක් පැහැදිලි කරලා දෙන්න මහත්ය සම්මා සම්බුස්සන.
ඔව් එතෙන්දි තමයි අපි භාවිතා කරන්න ඕනේ බොජ්ජංගේ කියන එක. බොජ්ජංග භාවනාව භාවිතා කළ යුතු අවස්ථාව තමයි මේ විඥානයත් මේ විදිහට වෙනවයි කියන එක කල්පනා කරලා එහෙමනම් විඥානේ සමුදයක් තියෙනවයි කියලා ඒ පුද්ගලයා තේරුම් ගන්නවා එක පැත්තකින්. විඥානයත් මේ විදිහට දැන් අර කියපු කාරණානුව මේක සම්පූර්ණයෙන් මේක යම්මාකාරයකට මේ මුසාවක් උඩ තමයි මේ විදිහට මේක ඇති වෙලා එන්නේ. ඒක උඩ සකස් කරනවා නම් හොඳම දේ අරියට මගෙන් ගිහිල්ලා සකස් වෙන දෙයක් තමයි මට පිළිගන්න පුළුවන් හොඳ දෙයක් හැටියට තියෙන්නේ. එතකොට මේක බොහොම හොඳයි මේ විදිහට යන්නේ. එහෙම ගිහිල්ලා මේ පුද්ගලයා කල්පනා කරන්න ඕනේ මේ විඥානීය කියන එක මේ විදිහට මේ සකස් වීමෙන් පවතින විඥානයේ මරණයක් තියනවා නේද කියන එක. ඒ කියන්නේ අනිත්‍යභාවය කියන එක කල්පනා කරන්නට ඕනේ. ඒ අනිත්‍යභාවය කෙනෙක් කල්පනා කරනවා නම් ඒ පුද්ගලයාට එකපාරටම විඥානයේ අනිත්‍යභාවය හොඳටම පේන්නේ නැහැ. නමුත් මේ පුද්ගලයාට පේනවා යම් ආකාරයකට මේ මනුස්සයන් මැරෙනවා. සත්තු මැරෙනවා. ඒ පුද්ගලයාගේ මරණය කියන එක පේනවා. ඒ මරණයේ භාවිතා කිරීමෙන් එයාට පේනවා මේ මරුණයි කියලා කියන්නේ මේ විඥානීය මැරීමනේ. විඥානීය එතන මේ රූපයත් එක්ක අල්ලගෙන නැම් පැවතීමක් නැහැ. එතකොට මේ විඥානීය මෙතන මේ ශරීරයෙන් එතන ඒ පිට වෙලා ඒ යම් වෙන රූපයක් අල්ලගෙන සංස්කාර ස්කන්ධය විසින් හදන වෙන තැනක විඥානය පිහිටවල තියෙනවා. මේ රූපයත් එක්ක ඒක නැතේ කියන එක හැඟීමක් තියෙනවා. එතකොට මෙතෙන්දි පේනවා මේ පුද්ගලයාට එහෙමනම් මේක දැන් කෑලි දෙකක් වෙලා විඥානේ එක කැලලක් වුණා රූපේ එක කැලලක් වුණා යකින් එක හැඟීමක් තියෙනවා. හරියට අර වඩුවගේ කතාව ඉන්නේ ඔතෙන්දි තමයි. වඩුවා ඉන්නවා වෙනම වඩුව මුලින් හිතන් ඉති මම පුතු හදන මගේ පුතු හදන මම පුතුව වඩුව පුතුව හැදුවට මේ පුතුව වික්කා වුණත් මේ පුතුවට ආපව වෙන තැනක තිබුණා වුණත් වඩුව කියන්නේ මේ මගේ පුතුව කියලානේ මං හදපු පුතුව කියලානේ. අන්න ඒ වගේ තමයි මේ විඥානය අර රූපය අල්ලගෙන දැන් මෙතන පෙන්වනවානේ මේ රූපය ආපහු මේ පැතිරෙනවා කියලා. මේකේ ඒ විඥානීය රූපයත් එක්ක ගමන් කරනවා රූපයත් එක්ක පැතිරිලා තියෙන. අර වඩුව හදනකම් මේ රූපය ඒ පුද්ගලයාට මේකේ ලෑල්ලේ ගාපු තැන් මේ උල්තියපු තැන් මේ මනුස්සයාගෙන් ඇහුවොත් ඉන්නේ ඔක්කොම විස්තර ඇතුව එක ගියාලු. මොන ඒ තරමට එයාගේ මනස පැතිරිලා තියෙන. දැන් මෙතන මෙයා වෙන් වුණාට පස්සේ දැන් මෙයා පෙන්නනවා මේක වඩුව පැත්තක මේ රූපයේ පැත්තක. ඒ වගේ මේ විඥානීය වෙන් වෙලා මෙතන පේනවා මේ දෙකේ වෙනසක් මේ දෙකක් කියන එක ගැනීමක් තියෙනවා. මෙහෙම වෙලා මේ පුද්ගලයා මේ රූපය කියන එක මේ විඥානීය කියන එකේ අනිත්‍යභාවය තේරෙනකොට එන හදපු දේවල් වල මේ කැඩෙනවා බිඳිනවා කියන එක තේරුම් ගැනීමෙන් ඒ කියන්නේ මරණය දැකීමෙන් දැන් මේ පුද්ගලයාට පේන්නේ මලසිරු තැන් තැන් වල තියෙන මලසිරු කියන කතාව තමයි මේ තියෙන්නේ. එතකොට මේක හදලා වැඩක් නැති කියන එක එයාට හැඟීමට එනවා. මේ හැඟීමට ආවම ඒක උඩ දැන් මෙයාට පේනවා මේ සංස්කාරයෙන් හැදුනා වූ විඥානී එයා අස්තංගමයේ කියන එක බොහොම තදින් එයා දකින්නට පටන් ගන්නවා. ඒ දකින් පටන් ගන්න හේතු කොටගෙන දැන් මේ පාර මෙයා දැන් මේ සංස්කාර කියලා කියන්නේ මොකද්ද? අපි මේ සංඥාවෙන් ඇති වුණා වූ සංඥා සංස්කාරය තමයි අපි මෙතන සංස්කාරය කියලා කියන්නේ. එතකොට මේ සංස්කාරයට මෙයා සලකන්නේ නැති වෙනකොට ඒ කියන්නේ පුටු වඩු වඩු කර්මාන්තයට සලකන්නේ නැති වෙනකොට මෙයා මේ චේතනාවට සලකන්නේ නැති වෙනවා. චේතනාවේ චන්දරාගයේ අඩු වෙනවා. ඒ චේතනාව හැදුනා වූ ඒ සංඥාවයි චන්දරාගයේ බැහැලා යනවා. ඒක අඩු වෙනකොට අර වේදනාවට අපි සලකන්නේ නැති වෙනවා. එතකොට දැන් අපිට පේනවා වේදනාවෙන් තමයි අපි තණ්හාව වෙන්නේ. දැන් තණ්හාව කියන පැත්ත බැහැගෙන යනවා. එතකොට ඒ පැත්තෙන් ඒ නිරෝධයට යනවා. එතකොට මේ සිත මේ විදිහට භාවිතා කිරීමෙන් කල්පනා කිරීමෙන් අපි අර කර්මය කියන ඒවා බැහැලා යනවා. අර මුලින් අපි දැන් අර වැටෙන්නේ මොකද? අපේ මේ මුලින් අපි මේවට දීලා තියෙන අගේ බොහෝම වැඩි. තදින් අරගෙන තියෙනවා කලින් බොහෝ කාලයක් තිස්සේ මේක මගේ මමයි මගේ කියලා අල්ලගෙන තියෙනවා. දැන් මේක පවතන තාක්කල් අපේ මනස ඒකෙන් ඇති වුණා වූ කර්මීය තියෙනවානේ. අර පකප්පේ කියලා කියන්නේ ඒක උංගාප කාර්යයක් ගිහින් මේක අනුසය ධර්මෙන් ගොඩාක් හැදිලා තියෙනවා. ඒ අනුසේ ධර්මයන් කියනවා දැන් අඩුවේවි යනවා. මොකද මම මේකට සලකන්නේ නැති නිසා. ඉතින් මේකට සලකන්නේ නැති වෙනකොට, අගයක් දෙන්නේ නැති වෙනකොට, මෙහෙම කාලයක් යනකොට ඒ කාලේ කාලයත් එක්කම ඉතින් මේක අඩුවෙලා ගිහිල්ලා ඒ පුද්ගලයාට ඒ උතුම් නිවන කරා ගමන් කරන්නට පුළුවන් වෙනවා. ඉතින් ධර්ම ඥානය කියන්නේ අවබෝධය කියන එක ඇති වෙනවා. ඒ අනුව ඒ පුද්ගලයාට නිවන ඇති කරගන්න පුළුවන්. මේ විදිහට තමයි මේ විඥානයේ කොටස නිතරම කල්පනා කරන්නේ. මරණාස්මෘතිය කියන එක හරියට උදව්පකාර වෙනවා. එතෙන්දි තමයි බොජ්ජංගේම භාවිතා වෙන්නේ විඥානය ගැන භාවනා කරනකොට. තව කාට හරි ප්‍රශ්න?
හා. ඔබට තව පොඩ්ඩක් අර මේ මම ඇහුවා මේ මාත් එක්ක දේශනා කර අජ්ජත්තරෝ සමාහිතේ වික්කේප පරිසහරණං අයං අදෝසෝ කියලා. දැන් එතන මම ඒ අර භාවනාව කරගෙන යනකොට මාත්‍යෝ දැන් අපි අර අදෝසේ පැත්තට යනවනේ. දැන් කරුණීමේ සූත්‍රයේ ගිහිල්ලා මෛත්‍රී අපමාණයට වටලා ඒකෙන් කරුණාව, ඒ කියන්නේ මේකෙන් අව්‍යාපාදයට ගිහිල්ලා එතනින් ඒ කියන්නේ අව්‍යාපාදය කඩා ගන්න මේ ඒ කියන්නේ කපාගෙන යනෝනේ කරුණීමේ සූත්‍රයේ විදිහට. ඒ වුණාට තව මේ අව්‍යාපාදේ තව පොඩි තවත් ගැඹුරක් තියෙනවා කියලා අදහසක් එනවා. මට තේරෙන්නේ නැහැ මොකද ඒ කියන්නේ මෝහය නිසා ඒක එනවද නැත්නම් මේ අදෝසේම තව ගැඹුරට තියෙනවද කියලා. මේ මාත්‍ය තව පොඩ්ඩක් එක පැහැදිලි කරලා දෙන්න සම්මසමුස. ඔව්.
දැන් තණ්හාව නිසා ඇතිවෙනා වූ ව්‍යාපාදයේ කියන එක පුද්ගලයාට හුඟාක් වෙලාවට පැහැදිලි වෙනවා. ඒ කියන්නේ භාවනා කරන කෙනෙකුට මගේ මේ ඒ කියන්නේ හුඟ දෙනකොට පැහැදිලි වෙනවා කියන්නත් බෑ. යම් වූ ධර්ම අවබෝධයක් තියෙන පුද්ගලයෙකුට තණ්හාව නිසායි මට මේ ව්‍යාපාදය වෙන්නේ කියන එකේ අර්ථයක් හැඟීමක් ඇති වෙනවා. නමුත් මේ මෝහය නිසා නැත්තම් දෘෂ්ටිය නිසා ඇතිවෙනා වූ ව්‍යාපාදය කියන කොටස හරිම සියුම්. ওই දෘෂ්ටිය තමයි හුඟාම කලින් එන්නේ. එතකොට දැන් අපි හුඟාක්ම අපි හිතන්න හොඳ නැහැ මගේ මේ දිට්ඨිය කියන එක මේක නැtei කියලා. කියන්නේ කෙනෙක් මාර්ග චිත්තයන් ඇති වුණත් ඵල චිත්තයන් ඇති වුණත් ඒ පුද්ගලයා හිතන්න හොඳ නැහැ රහත් වෙනකම් මගේ මේ දෘෂ්ටිය පැත්තෙන් මගේ මේ කෑල්ල වෙන්නේ නැtei කියලා. හැමෝටම මේක සිද්ධ වෙනවා. රහතන් වහන්සේ පෙන්වන්නේ රහත් වෙනකම් මේ පාරවල් හතරේම අපි ගමන් කරනවා කියන එක හොඳට හිතට ගන්නට ඕනේ. එහෙම නැත්නම් අපි අමාරු වෙටෙනවා. එතකොට දැන් මෙතින්දි වෙන්නේ මොකක්ද? දැන් මෝහය පැත්තෙන් මම අංගවාක්ම මේව කලින් කරලා තියෙන නිසා, මම ওই මුසා පරුසාවාච වගේ දේවල් වලට කැමැත්ත තියෙන නිසා මගේ මනසෙන් ඒ වුණා ඒ සම්බන්ධයෙන් ඇති වුණා වූ දෘෂ්ටි ටික දැන් මට මේකට මාව පෙළන්න පටන් ගන්නවා. කියන්නේ ස්පර්ශයක් ඇති වුණාම කො දෙපැත්තකින් යනවනේ. ස්පර්ශය හේතු කොටගෙන මට දැන් මම කිසි වේදනාවක් ඇති වෙනවද? සුඛ වේදනාවක්. දැන් මම මේ පාර දිගේ ගමන් කරන්නේ ඇත්තම කියනවා නම් ඔය ද්වේෂය පැත්තට තමයි මම ගමන් කරන්නේ. හැබැයි මම දන්නේ නැහැ, මම හිතාගෙන ඉකේ මේක හොඳ දෙයක් කියලා. මම මේ මොකද මේ තෙන්දි වදිනවනේ විපල්ලාසයක්. ඒ කියන්නේ ඇත්තම කියනවා නම් දුක කියන එක විසපේපු ඊතලයක් වශයෙන් තමන්ගේ ශරීරයට වැදෙනවා. සුඛයි කියලායි තමන්ට දැනෙන්නේ. සුඛයි කියලා වැදිලා තියෙන ඊතලේ ඉතින් විස කියන එක අර මතුවෙනවාමයිනේ. එතකොට මේ මතු වුණාම මේ පුදුලට මේ ද්වේෂය යනවා. දැන් මේ කෙනෙකුට සිතනකොට එක පැත්තකින් මේකේ මට රසයි හොඳයි සුඛයි කියලා මට හැඟීමක් නිසා මම මේ පැත්තට දිගට ගමන් කිරීමක් තියෙනවා. ඒ තණ්හාව පැත්තෙන් ගමන් කරන්නේ. තමම ඇදගෙන යනවා ওই පැත්තට. අනිත් පැත්තට ගත්තාම මට මේක අකමැති වුණත් මාගේ හිතවිල්ලක් මට සිතන්න හිතෙනවා. මෙහෙම සිතන්න හිතෙන්නේ හේතුව තමයි අර දෘෂ්ටිය නිසා. එතකොට මෙතන ওই රහතන් වහන්සේ තමයි මේ හොඳට පැහැදිලි කරලා දුන්නේ මට. ඒ ස්පර්ශය හේතු කොටගෙන තමන්ට දැන් පළක් වෙලාවට මේ කෙනෙකුට තරහ ගිහිල්ලා තියෙනකොට අපි දන්නව නේද මේ පුද්ගලයාට මේ භාවනා කරන කෙනෙක් නම් අනේ මට මේ තරහ ගිහිල්ලා තියෙනවා මම මේක අයින් කරගන්න ඕනේ කිය. එහෙම හිතුවත් මේ පුද්ගලයාට අයින් කරගන්න අමාරු වෙලා තියෙන්නේ අර දෘෂ්ටිය කියන එක හුඟක්ම වැඩ කරනවා. ඒ දිට්ඨිය නිසා මේ පුද්ගලයා නැවත නැවතත් මේක සිතන්නේ කියලා කියනවා. මොකද මෙයාගේ තියෙනවා මේ මමංකාරය, මේ පුද්ගලයා මට හානි කළේ ය හානි කරන්නේ ආදී වශයෙන් මේ දෘෂ්ටියක් ඇවිල්ලා. ඒ කියන්නේ ওই මනෝ සංචේතන ආහාරය අර යට කොටස තියෙනවනේ. යට කොටසේ තියෙනවනේ අහංකාරයයි කියන කොටස. ඒ කියන්නේ අර මච්චිරියෙන් ඇති වෙලා අනිත් දෙවිනි පාරෙන් ගිහිල්ලා මැද හරිය තියෙන මච්චිරිය නිසා එතන තියෙනවනේ ලාභ මච්චිරිය, කුල මච්චිරිය ආදී වශයෙන් ඇති වෙලා. ඒ මච්චිරියයි අර අහංකාරය කියන දෙක එක මිශ්‍ර වෙලා තමයි දැන් මේ පුද්ගලයාට හුඟාම තදින් අර දෘෂ්ටිය කියන එක යාට අතහැර ගන්න බෑ. අර මුලින් ඇති වෙන මමංකාර වූ දෘෂ්ටිය අතහැර ගන්න අමාරු වෙලා තියෙනවා. එතකොට ඒක නිසා මේ පුද්ගලයාට අර දෘෂ්ටිය විසින් කියනෝ නෑ ඕක ඕක වැරදි අර පුද්ගලයා කරපු දේ වැරදි ආදි වශයෙන් මනසේ අර චිත්ත සංකල්පනාවන් ඇති වෙනවා ඒ පකප්පේ කියන එක වැඩ කරනවා. ඉතින් මේක නිසා තමයි මේ ඇති වෙන්නේ. එතකොට හුඟාක්ම වෙලාවට කෙනෙක් කල්පනා කළොත් මගේ මේ දෘෂ්ටියක් මට පළවෙනියෙන්ම එනවා කියන එක හොඳට මතක තියාගන්න ඕනේ. එතකොට අර ලෝභය විතරක් නෙමෙයි මේ දිට්ඨිය බුදුහාමුදුරුවෝ පෙන්නනවානේ මේ දිට්ඨිය තමයි පළවෙනිට ඇති වෙන්නේ කියලා ඔය මේ මහා චත්තාරික සූත්‍රය එහෙම පෙන්නන්නේ මේක කුබ්බංගමා හෝති කියලා මුලින් ඇති වෙන්නේ දිට්ඨිය. එතකොට මිච්ඡා දිට්ඨියත් අර වගේ මුලින් තමයි ඊයත් එන්නේ. එතකොට ඒක ආවට පස්සෙත් මිච්ඡා සංකප්පයෙන් මට සිද්ධ වෙනවා. එතකොට ඒක නිසා මම මිච්ඡා දිට්ඨියෙන් ඇති වෙන කොටස කපා ගත්තොත් දැන් ඔන්න බලේ අඩු වෙනවා. එතකොට ඒ පැත්තේ මෝහෙන් නිසා ඇති වෙන දේ ඒ අර විදිහට කපා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මේක හරිය අමාරු ප්‍රශ්නයක්. ඉතින් මේක නැති කරගන්න ඔය රහතන් වහන්සේ ගාම පෙන්නන්නේ ඔය මුසාවාද පරුසාවාච පිසුනාවාච සම්ප්‍රප්පලාප කියන මේ කොටස තමන්ගේ මනසෙන් පුළුවන් තරම් තමන් අයින් කරන්න ඕනේ. මං අයින් කරනවා කියලා අයින් කරන්න තමන්ට පුළුවන්කම ඇති වෙනවා මේකේ ශක්තිය මේ විදිහට පවත් ගන්න. මං හිතන්නේ ඒක පැහැදිලි කියලා.
තිරසන්නයි ડોක්ටර් මේ ડોක්ටර් ගිය ඉරිදා දාපර පෝටාලි සූත්‍රය ගැන කිව්ව හරිම ලස්සනයි. මොකද අර ડોක්ටර් කිව්වා වගේ අපි අර මස් කටු ඔය වගේ දේ හිතුවසක් කර ප්‍රාණඝාත කරන කෙනා ගැන සිටියේ නෑ. ඉතින් ඒක හරිම ලස්සනයි. මොකද දස කුසලයේ තියෙන ගැඹුරු එන්නේ දැන් බෙල්. ડોක්ටර් මම හිතන්නේ ડોක්ටර් දැන් සීලය පරිසම් කරගෙන සීලය හැකිතාක් දුරට ආරක්ෂා කරમી යනකොට අර අන්තිමේදී අර ත්‍යාගය ඒ කියන්නේ තෘෂ්ණාවත් ඒ සීලය ඇතුලේ තියෙනනේ ડોක්ටර් සීලය ආරක්ෂා කරනකොට තෘෂ්ණාව අතහැරෙනවනේ.
ඔව්.
ඒතකොට මොකද ડોක්ටර් එක්තැනක කිව්වා තෘෂ්ණාව මන්ද ඒකේද මම දන්නේ නැහැ මම නිතර හනිස ડોක්ටර්ගේ ධර්මදේශන මට මතක නැහැ කොතන නුතර තෘෂ්ණාව අතරින් දඟලන්න යන්න එපා සේරම තෘෂ්ණාව මේ අර සක්කාය දිට්ඨිය අතහැර ගන්න
බලන්නයි කියලා. ඔව් ඒ තෘෂ්ණාව අතහැරෙනවා කියලා කියන්නේ තමන්ගෙම ශක්තියක් ඇති වෙලා තමන් ඒ සීලයක් ඇති කරගෙන ඒක නිසා ඒ අවබෝධයෙන් යුතුව සීලයට ඇතුල්ලක් කරගෙන සමාදන් වීමෙන් මේ තෘෂ්ණාව අතහැරීම කියන එක. ඒක බොහොම හොඳයි. ඔතන වැරද්ද තියෙන්නේ කෙනෙක් හිතුවටින් එහෙම මම මේ තණ්හාවන් මං අඩු කරගෙනයි මේක අයින් කරගන්න යන්නේ කියලා අන්න එතකොට තමයි යට ගැටීම ඇති වෙන්නේ. අර තමන් සීලයට ඇතුළත් කරගන්නවා කියන්නේ තමන්ගේ දෘෂ්ටි පිරිසුදු වීමෙන් තමයි ඒ පුද්ගලයා සීලයට ඇතුළත් කරගන්නේ. එතකොට මේ දෘෂ්ටි පිරිසුදු කරලා සීලයට ඇතුළත් කරනවා නම් ඒ කියන්නේ මේ පුද්ගලයා සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත කියන මේ කොටසට යම්මාකාරයකට පුළුවන් විදිහකට ගමන් කරලා. සම්මා දිට්ඨියෙන් ඇතුණා වූ සම්මා සංකප්පේ, සම්මා සංකප්පයෙන් ඇතුණා වූ සම්මා වාචාව කියන එකට ගියා. අන්න ඒ ගිය පුද්ගලයාට ඔය කියන ප්‍රශ්නේ මොකුත් නැහැ. ඒ පුද්ගලයාගේ තණ්හාව ඒ විදිහට අයින් වීමක් ඒ විදිහට තියෙනවා. නමුත් අපි හිතමු බලෙන් අපි අයින් කරනවායි කියලා. බලෙන් අයින් කරන්න ගත්තොත් මේක හරියන්නේ නැහැ. අන්න ඒකයි මම මේ වෙනස පෙන්නුවේ.
තිරුවන් සරණයි ડોක්ටර් බුම්පින්.
ලලිත් මේ මනෝ කතා කරන්නේ?
ආ මනෝ.
ඔව්. මම මාතේ පෝටාලි සූත්‍රය අහලායිත් ඒක ගොඩාක්ම හරිම ලොකු ගැඹුරකට ඒක ලයිට් විස්තර කර හරිම ආසයි ඒක අහන්න. ඒක මට පොඩි නේ ගොඩක් තියෙනවා. ඒක මම අර උදාහරණ හත ලින්ක් කරන් බලන අර ෆැක්ටර්ස් කියපු හතට අටට අර ගිනි අඟුරු වලට මේ පිසුනා වාචය ඒ ලින්ක් කරන එක මට ඒක මට තාම හයිට ගන්න බෑ. මයිට වෙලක් තියනවනම් පොඩ්ඩක් දෙපැලි ගන්න.
දැන් එතන තියෙන්නේ දැන් එතන බුදුහාමුදුරුවෝ දීපු උදාහරණයක් ගන්න. ඒ උදාහරණයේ තියෙන්නේ මොකද්ද? දැන් මිනිස්සු එක පුද්ගලයෙක් ඉන්නවා. මේ පුද්ගලයා ජීවත් වෙන්න කැමතියි. මේ ජීවත් වෙන්න කැමති පුද්ගලයා ව අර තමන්ගේ උස්සට තියෙන ගිනි වලක් තියෙනවා. ගිනි අඟුරු වලක්. මේ ගින්දර මේක මෙයා වෙන්නේ නැහැ. හැබැයි ගිනි අඟුරු තියෙන්නේ මේක. මේ පුද්ගලයාව ඇදගෙන යනවා. මේ ඇදගෙන යනකොට මේ බාහුව දෙකෙන් අල්ලගෙන හොඳ පුරුෂ දෙන්නෙක් ඇදගෙන යනවා. මේ ඇදගෙන යනකොට මේ පුද්ගලයාගේ චේතනාව තියෙන්නේ කොහොම හරි මේකෙන් ගැලවෙන්න. මේ ගිනි අඟුරු වලට වැටලා නැති වෙනවයි මැරෙනවයි කියන එක තමයි මේ කල්පනාව තියෙන්නේ. එතකොට ඇත්තම කියනවා නම් දැන් අපි ඔක අර උදාහරණයක් එක්ක බලන්න ඕනේ. මේ කවුද මේ පුද්ගලයෝ කියන එක තේරුම් ගන්න. දැන් ඕක සිද්ධ වෙලා තියෙන්නේ අපි හිතමු උදාහරණයකට මේ මගේ යහළුවෙක් ඉන්නවා. ඒ යහළුවට පස්සේ කාලෙක තවත් යහළුවෙක් ඇති වෙලා තියෙනවා. හැබැයි ඒ යහළුවට මම කැමති නෑ. ඒ යහළුවාගේ කෝ කට ඇදයි. මොන හරි ප්‍රශ්නයක් තියෙනවා. මම කැමති. එයා එක්ක මට කියන දේවල් ගැන මට හොඳ නෑ. කමක් නැති කමක් තියෙනවා. දැන් මං කරන්නේ මොකද්ද? මගේ යාළුවට ගිහිල්ලා මම කියනවා අරයා ගැන දොස් කියනවා. මෙයාගේ අඩුපාඩුකම් ගැන මම මොකක් හරි දෙයක් කියනවා. ඒ අඩුපාඩුකම් දෙයක් කියලා මං මේ වෙන් කරන්න හදනවා. දැන් මෙතෙන්දි බලන්න මම මොකද්ද කරන්නේ කියලා. මම කරන්න හදන්නේ මේ යාළුවගෙන් අර යාළුවව වෙන් කරන්න. හැබැයි මම මේක කරන ගමන් මම මහා මේ පරුසා වචන මේ විසුනා වචන මේවා ඔක්කොම දේවල් මම මේ කියන්නේ. අර පුද්ගලයා වෙන් කරන්න මම මේ පිසුනා වාචය අරයාගේ වැරදි කීමේ මම මේ වෙන් කිරීම මගේ මනසෙන් කරන්න හදනවා. මෙහෙම වෙනසක් කරන්න හදනකොට වෙන් කරන්න හදනකොට මේ දෙන්න වයින් කරන්න හදනකොට මම පව් කරගන්නවා නේද? ඒ කියන්නේ මම මේ ගිනි අඟුරු වලකට, ඒ කියන්නේ මේ පාප කර්මයන් කළා මාව පිච්චෙන තත්ත්වයට නේද පත් වෙන්නේ? මම බොහොම සැරට මගේ මනසෙන් මේක ගෙනියනවා. ඒතර මේක කිරීමෙන් මම ගිනි අඟුරු වල කරා නේද ගමන් කරන්න කියන එක කල්පනා කරනවා. මම මේ ක්‍රියාවලිය. මම මේ ක්‍රියාවලිය මම මේ ගිනි අඟුරු වලට කළා ගෙනියන්නේ කවුද? අර හොඳ යාළුවා නේද? හොඳ යාළුවා මාව ගෙනියනවා කියන්නේ ඒ මම කැමති යාළුවා. ඒ යාළුවාට තමයි මගේ තණ්හාව තියෙන්නේ. ඒ තණ්හාව තමයි මාව අතෙන්ට ගෙනියන්නේ. දැන් අපි හිතමු ওই මිනිස්සු දෙන්නෙක් ඉන්නවා. මේ අනිත්‍ය එක ඒ මිනිස්සු දෙන්න ගැන මගේ කිසිම සම්බන්ධතාවයක් නැත්නම් මං ওই දෙන්නව වෙන් කරන්න හදන්නෙත් නැහැ, එක් කරන්න හදන්නෙත් නැහැ. මට ඕකෙන් ඇති ප්‍රශ්නයක් නැහැ. මම අර යාළුවට තණ්හාව වීම නිසා තමයි මං ඒක වෙන් කරන්න හදන්නේ. එතකොට මාගේ සංස්කාරයේ විසින් මාව පුච්චනවා. එතකොට මාව ඇදගෙන යන්නේ මගේ තණ්හාව. අර යාළුවට තියෙන තණ්හාව තමයි මාව ඇදගෙන යන්නේ ගිනි අඟුරු වල කරා. එතකොට මේ විදිහට බැලුවාම අපිට පේනවා මගේ අර හොඳ යාළුවා කියන මම කැමති යාළුවා කියන්නේ මේක තමයි මගේ තණ්හාව, මගේ කම්පැනියන් කියන එක තමයි මේ කියන්නේ. එතකොට මගේ චේතනාව තමයි මාව පුච්චන්නේ, මාව අතෙන්ට ගිහිල්ලා මම පරුසා වචනේ පිසුනා වාචේව කරනවා නම් ඉතින් මාව පිච්චෙන දේ තමයි මට සිද්ධ වෙන්නේ. ඒතකොට මගේ චේතනාවේ මාව පවත්වන්න හදනවා. කොහොමද පවත්වන්න හදන්නේ? මාව පුච්ච තමයි පැවැත්වෙන්නේ. ඉතින් මම මේකේ කල්පනා කරනවා මේක පිච්චි නැතුව මම පවතිනවායි කියලා. හැබැයි තණ්හාව නිසා මාව ගිනි අඟුරු වලට තමයි හැමදාම ඇදගෙන යන්නේ. ඒක තමයි ඒක තේරුම් ගන්න තියෙන්නේ. පිසුනා වාචය කියන්නේ ඔක හරි අමාරු යෝග හරියට කල්පනා කරන්න ඕන. ඉතින් රහතන් වහන්සේ තමයි ඉතින් ඔක මේ උදව් උපකාර කරේ ඒක තේරුම් ගන්න. දැන් පැහැදිලිද?
ටික මට්ටමක පැහැදිලි, මට හරියටම මම පැහැදිලි නෑ. මට දැන් මම ආයතනක ඔක අහලා ලයිට් අපට මම බලන්නම්. අතන තව පොඩ්ඩක් ඒක නෙමෙයි අර මේ අර ගිදුලිහිණිය අරන් යන තැන එතන ගන්නෙ මම කියලා ගන්නෙ මුලින්ම අර ගිදුල් මේ අර මස් කෑල්ල හොරන් හොරාගෙන යන ගිදුලිහිණිය අදලයි.
ඔව්, ඒ මස් කෑල්ල කියන එකට ගිදුලිහිණියට කවුරුවත් ඒ මස් කෑල්ල දුන්නේ නෑනේ. ඒ මස් අපි හිතමු ගිජුලිනියකට දුන්නයි කියලා මස් කෑල්ලක් අපි හිතමු කූඩුවකට දාලා ගිජුලිනියව කූඩුවකට දාලා කාමරයකට දාලා ගිජුලිනිය කණ්ඩ කියලා ඔන්න මස් කෑල්ලක් දුන්නයි කියලා. ඕක කාටවත් ගන්න පුළුවන් කමක් නැහැ නේ. අපි ඌව වෙන් කළා ඌට දීලා තියෙන දෙන්නේ. මේක එහෙම නෙමෙයිනේ. මේ සතාත් අරක කාමය නිසා එයත් ඒක ඩැහැගෙන යනවා. ඒක ඩැහැගෙන යනකොට අනිත් අයත් ඕක පස්සෙන් පන්නනවා. එතකොට එතන හොරකම් කරලා ගත්ත එක කියන එක තමයි තමන් කල්පනා කරන්න ඕනේ. ඒ විදිහට
ඒ පළවෙනි දෙක නම් ගොඩක්ම පැහැදිලි. අර අනිත් ඒවා හරියටම පැහැදිලි වෙන්නේ නැහැ. ලලල් දැන් කීප එකත් එක පොඩ්ඩක් තව පොඩ්ඩක් හිතලා බලන්න ලයිට්.
මුසාවාදී කියන එක පැහැදිලිද?
මම මුසාවාදී පැහැදිලි. ඔව්. ඒ ගිනි මේ අඟුරු එක මේ අර ගිනි පෙරල්ල කියන එක පැහැදිලි. සත්‍යයට විරුද්ධ යන එක. මේ ගිනි අඟුරු වල තාමත් ලයිට් ගොඩ පස්සේ තාම ඒක හරියටම මට හිතට හරියටම වැදෙන්නේ නැහැ. මම තව පොඩ්ඩක් හිතන්නම් ලයිට්
එක. හොඳයි.
හොඳයි.
ඩොක්ටර් දැන් ඒ උදා මේ මාල කතා කරන සමාවෙන්න මේ මේ අර ඒ උදාහරණේ ඔයිට ඉස්සෙල්ල පෝටාලි සූත්‍රය කියන වෙලාවේ මට තේරුණා මේ ඩොක්ටර් මම හරියට දන්නේ නැහැ. මම දැන් මම ගෙදරින් යන්න යනකොට මට එක පාටම ලොකු බියක් ඇති වුණා. ඒ මම යන්න තැන ටෙලිෆෝන් සීනක් දන්නේ නැහැ. හදිසිවත් ළමයිට කියන්නේ මං ගැන නෙවෙයි. ගෙදර කට්ටියට කරදරයක් වුණොත් ඒගොල්ලන්ට මාව කන්ටැක්ට් කරන්න හම්බෙයි දන්නේ නැහැ. මම යන්න තැන කියන එක. එතකොට මට හිතුණා මේ ડોක්ටර් කියපු මේ ගිනිවලේ අඟුරුවලේ මොකද මගේ තෘෂ්ණාව තියෙනවා දැන් ඒ පවුලේ අය ගැන. ඒතකොට පවුලේ අයට යම් කිසි කරදරයක් ඇති වුණොත් ඒගොල්ලන්ට බැරි වෙයි කියලා මම යන්න හොඳ ගමන වුණාට මට ඇඟ පිච්චෙන ගතියක් එවල පොඩ්ඩක් දැනුණා. මම ඊට පස්සේ ඒක අයින් කරගත්ත ධර්මය ගැන හිතලා. ඒක වෙන්න පුළුවන්ද ડોක්ටර්?
ඔව්, දැන් එතනදී ගත්තාම තමන්ට ඒ තණ්හාව නිසා අපිව දැවෙනවා පිච්චෙනවානේ. බුදුහාමුදුරුවෝ කියනවානේ මේ රාගය නිසාම තමන් සම්පූර්ණයෙන් පිච්චෙනවා දැවෙනවා කියලා. ඒ සම්පූර්ණයෙන් මොකද දැන් මේකේදී ලොකුවට අපි අල්ලගෙන ඉන්නවා මේක. ඔය අල්ලගෙන ඉඳීමෙන් මම ඔය තුන්වෙනි පාරේ ගමන් කරනවා. මොකද්ද? මනෝ සංචේතන ආහාරේ මම බයෙන් අගතියට යනවා. බයෙන් අගතියට යන්නේ මොනවද? මගේ මේ සංස්කාරයන්, මම සංඥාවෙන් හදන්නා වූ මේ චිත්ත සංස්කාරයන් කැඩේවි කියලා. එතකොට මේ සංස්කාරය මොකද්ද? මේ චිත්ත සංස්කාරයන් ඇවිල්ලා තින් ඇත්තම කියනොත් මේ වචී සංස්කාරය සම්බන්ධයි. ඉතින් මේ ටෙලිෆෝන් එකක් නැති වෙයි, මට කන්ටැක්ට් කරගන්න බැරි වෙයිදී මේ මගේ සංස්කාරයන් පවත්වන්නට බැරි වෙයි කියලා. අපි හිතමු අපි කවදාවත් අපි කාටවත් ටෙලිෆෝන් එකක් තිබුණ නැහැ කියලා. අර ඉස්සර කාලේ පොඩි කාලේ මතකද ටෙලිෆෝන් ගැන කතාවක් කරන්නේ නැහැ. එතකොට ඒ කාලෙදී උහුම් ප්‍රශ්නයක් නැහැ. එතකොට මේ අපි මේ සංස්කාරයකට පුරුදු වෙලා තියෙන නිසා දැන් පුරුදු වෙච්ච සංස්කාරය කැඩෙයි කියලා බය වෙලා තියෙන්නේ. අපි හදාගෙන තියෙන ක්‍රමය තමයි. ඉතින් අපේ මනසෙන් ඕක හදාගෙන ඉතින් අනිත් අතට ගන්න ওই පවුලේ කට්ටිය ඔක්කොම අතෑරියා නම් එහෙම මගේ කලින් බවවල ඕන තරම් කට්ටිය හිටියා. පුතාලා හිටියා, දూరు හිටියා. මම ඒගොල්ලෝ ගැන කිසිම කලයක් මේවතක් නැහැ නේ කියන එක කල්පනා කරා නම් එතෙන්දි දැන් පේනවා එහෙමනම් මේ මම දැනට මේ ස්පර්ශයේ හේතු කොටගෙන ඇති වුණා වූ මේ සත්‍යයන් මගේ මනසින් නැවත නැවතත් සංස්කාර වශයෙන් මේක ඇති කර ගැනීමෙන් මම මේ නැවත නැවතත් කල්පනා කරනවා එයා ගැන නැවත නැවතත් කල්පනා කරලා මම මේ දේ හදා ගන්නවා. කොයිදින් කලින් භවයේ හිටපු දූල පුතුල ගැන කවුරුවත් බලන්නේ නැහැ. එතකොට බලන්න මෙතන මමංකාරය නිසාමයි මේක ඇති වෙලා තියෙන්නේ. මගේ දරු. ඉතින් අර වෙන ගෙවල් වලත් ඉන්නෝනේ ළමයි. ඔය වෙන ගෙවල් වල ඉන්න ළමයින්ටත් ওই ප්‍රශ්නේ ඇති වෙන්න පුළුවන්. ඒ අය ගැන නෑනේ. එතකොට අපි හදාගෙන තියෙනවා මේ මමේ මගේ කියලා කොටසක්. ඉතින් ඕකට උංග දෙන්නේ කිති රණ්ඩු වෙන්නේ ඒවි මේක ඇවිල්ලා එහෙම කොහොමද? ඉතින් අපි බලන්න ඕනේ අපේ ළමයේ මගේ යුතුකමේ මෙහෙමයි කියලා. එතකොට අපි මුලින්ම ඒ කියන්නේ හරියට මේක කයක් හදාගෙන කියනවා මට මේ කය හදාගත්තට පස්සේ මේ ප්‍රශ්න තියෙනවා. ඉතින් මම මේක බලාගන්නේ. ඇත්ත තමයි. හදාගත්තට පස්සේ මේක මේ විදිහට තියෙනවා. මේ සංස්කාරයෙන් කළාට පස්සේ තමයි මේ ප්‍රශ්නේ අපිට ඇති වෙලා තියෙන්නේ. එතකොට ඒක අර මුලින් ඉඳන් අගට මේක අවබෝධය ඥානයෙන් යුතුව ඇති කර ගන්න ඕනේ. මේක මේ මමංකාරයක් නැත්තම් මට මෙන්න මේ ප්‍රශ්නය ඇති වෙන්නේ නැහැ කියලා. මේ අස්මිති මම ඉන්නවයි මගේ ළමයේ කියන ආදි වශයෙන්. ඉතින් ඒක හා සම්බන්ධව මේ ඔක්කොම ප්‍රශ්න ටිකකින් ඇති වෙලා තියෙනවා. එතකොට ඉතින් මේ ඒ පැත්තටත් කෙනෙකුට බලන්නත් පුළුවන්. ඉතින් මේ අම්මාකාරයකට ඔය පලාසයත් එක්ක සම්බන්ධ වෙලා ඉතින් ওই විදිහට ඉන්නේ කොහොමද කියනක නමුත් මං හිතන්නේ ඊට වඩා පහසුයි මේක අර මනෝ සංචේතන ආහාරයෙන් ගිහිල්ලා මගේ මේ බයක් ඇතිවීමේ ඔය බයෙන් අගතියට යනවා කියන්නේ ඒකනේ. ඒ බයක් ඇතිවීමෙන් තමයි මේක වෙලා තියෙන්නේ. ඒ කියන්නේ සංස්කාරයේ බිඳෙයි කියලා තියෙන බය. තව කාට හරි ප්‍රශ්නයක් තියෙනවද?
ડોක්ටර් ලාරිත් ඇහෙනවද?
ඔව් ඇහෙනවා.
මම තීරණයක් ගත්තා මම මේක වැරදිද හරිද මම කරපු වැඩේ හොඳ නැද්ද කියලා අහන්න තව අහන්නේ කවන්නේ.
ආනා
ඒ කියන්නේ මම දැන් හැම මේ නැත්තම දෙසැම්බර් මාසේ මගේ ජීවිතවල ගෑන් ජෙන්රලට එහෙම ක්‍රිස්මස් ගහක් අදලා එහෙම ටෑග් එහෙම දුන්නා. මම මේ අවුරුද්දේ තීරණය කරා මම මේ බුදු පියාණන් වහන්සේගේ ධර්මයේ යන්නේ මම මේ බොරුවට මේ සම්ප්‍රදාය කරන්න ඕනේ නැහැ කියලා. මම මේ සැරේ ඒව ඔක්කොම නතර කරා. ඒක වැරදිද?
ඔව් ඒක ඉතින් නතර කරපු එක හොඳයි. ඉතින් අපි ඇවිල්ලා ඒ දෘෂ්ටියෙන්ම තමයි අපි ඒක කරන්න ඕනේ. අපිට මත්තලක් අපේ සම්බන්ධතාවයක් ඇත්තේ නැහැ. ක්‍රිස්මස් කතාව.
මං හිතුව මේ ලෝකේ මගේ දැන් ඒක මං කරන්නේ කිසිම නිකම් සම්ප්‍රදායික කරු කිරීමක් මිස මගේ හිත ඇතුලේ මොකුත් නැ මේ කරන දේ. ඉතින් මං හිත මේ පොරු මම මෙතකොට මෙතනත් මං කරන්නේ සම්ප්‍රප්පලපයක්. මෙතනත් මං කරන්නේ මොසාවාදයක් කියලා මං ඒක සම්පූර්ණයෙන් අමේසරි නතර කළාද?
ඔව් ඒක කරුවේක බොහොම හොඳයි. හොඳයි.
ඒකත් මොකද මේ කට්ටිය හෙට එනවා මොකද හින්දා. මේ ඒකෙන්ද මම හිතුවා මම ඒ කරපු දෙයක් නෑ. බොහොම පින් ડોක්ටර් ලාලිත් අනේ ඉතින් ડોක්ටර් ලාලිත් මේ කමනිලයි ගෙදර ආවට මට හම්බුෙත් දන්නේ අනේ පුදුම ගැඹුරු ධර්මයක් කියා දුන්න ධර්මේ මොනවද කියලා තේරුම් ගත්තේ ඔබතුමාගේ ඔබතුමාට සම්මා සම්බුදු සරණයි.
හොඳයි. මම හිතන්නේ වෙන ප්‍රශ්න නැහැ වගේ. අපිට අද ප්‍රශ්න නැත්තම් සාකච්ඡා ડોක්ටර් මාරු
මතේ ඔව් මතේ තව පොඩි මේ අර අවිජ්ජාව හේතු වශයෙන් අනුසය පරිඋත්ථාන සංයෝජන උපාදාන කෙලස් බව ඇහුවා. එතකොට අර මට තේරෙන විදිහට අනුසයෙන්මයි පරිඋත්ථාන වෙන්නේ, පරිඋත්ථානෙන්ම තමයි සංයෝජන වෙලා ඒ උපාදාන වෙන්නේ. ඒකෙන් තමයි දැන් උපාදාන වෙලා නැත්තම් ඒක උපත්තියකට භවයකට යන්නේ නැහැ නේ මහත්තයෝනේ. ඒක තව පොඩක් මගේ මම වැරදි නම් මට පොඩක් පැහැදිලි කරලා දෙන්න සමස්ත.
එතන ඒ කියුව දෙය හරි. ඉතින් අපි ඒ කියන්නේ අනුසය ධර්මයේ කියන එක අපිට බලපාන ඕක ටිකක් ඇත්තම කියනවා නම් දීර්ඝ වශයෙන් බලන්න පුළුවන් දෙයක්. අපි අනුසය වුණොතින් අපි පරිඋත්ථානයේ කියන එක ඇති වෙනවා. දැන් අනුසය වෙන්න හේතුව අපි දන්නවා දැන් රූපයයි දැන් අපි දන්නවා කබලිකාර ආහාරය ගත්තාම අපි කබලිකාර ආහාරය අල්ලගෙන අපේ විඥානය පවතිනවා කියන එක. ඒ කබලිකාර ආහාරයෙන් විඥානය පවතිනකොට ගැන් රාග සල්ලේ ඇති වෙලා ඒ විඥානය පවතිනකොට මේක අනිත් දේවල් ඔක්කොටම ඒ විදිහටම බලපානවා. මේ හේතුව මේ කැරකවීම හේතුව කරගෙන අපි ඔය පකප්පීති කියන එක ඇති වෙනවා. ඒ කියන්නේ අපි ගමන් කරනවා රූපයට නැවත නැවතත් ගමන් කරනකොට ඒ රූපය නිසා මට ඇති වුණා වූ සංඥාව, ඒ රූපය නිසා මට ඇති වුණා වූ කාමය, ඒ හැම තැනම මගේ විඥානෙ පැතිරෙන. ඒ හැම තැනම මගේ විඥානෙ අල්ලගෙන ඉන්නවා. මේක හරියට නිකන් හිතන්න රවුමක් කියලා. මේ රවුමේ මම දිගට මේ ගමන් කිරීමක් තියෙනවා මේ දේ සම්බන්ධයෙන්. ඒ රවුමේ තියෙන හැම කෑල්ලක්ම මම අල්ලා ගැනීමකුත් තියෙනවා. එතකොට මෙහෙම අල්ලා ගැනීමක් තියෙනකොට දැන් අපි හිතමු කොයිලාවක් හරි මේ පුද්ගලයෙකුට හිතෙනවා මේවා එකක්වත් මට වැඩක් නැහැ. මට ආපහු ඉපදෙන්නවත් ඕනේ නැති කියලා කල්පනා කරන්න. ඒ කියන්නේ මේ පුද්ගලයාට යම්කිසි කලකිරීමක් ඇති වෙලා. ඒ කලකිරීමක් ඇති වුණාට මේ පුද්ගලයාට අර ඒ කියන්නේ දැන් මට භවයකට යන්න ඕනෙත් නැහැ. ඒ වගේම මේ භවයකට යන්න ඕනෙත් නැහැ. ඒ වගේම මට රූපයත් එපා කියන එක මම කියනවා. එතකොට මේ දෙකම මම එපා කියලා කිව්වට මම මේ මැද්දේදී දැන් මේ හරියට මේ ගැටයක් ගහපු තැනක මේ කෙරවල් දෙකක් එපායි කියන එකයි මම මේ කියන්නේ. නමුත් මේකේ මේ මැද්දේ තියෙන ලණුයි කෑල්ල තියෙනවනේ. දැන් රවුමක් හදාගත්තන ලණුවකින් මේකේ මැද්දේ තියෙන කෑලි ටිකේ මගේ අල්ලා ගැනීම තිබිලා තියෙනවා. අල්ලා ගැනීම හේතු කොටගෙන මගේ මේ විඥානයේ පැවතීමක් තියෙනවා. මෙතන මේක තමයි මේ අනුසය ධර්මයේ වෙලා තියෙන්නේ. එතකොට දැන් මේ අනුසය කියන එක දැන් මෙතන බුදුහාමුදුරුවෝ පෙන්නනවා මේ පිටකෝපදේශයේ පෙන්නලා තියෙනවා මේ චේතනා පරිඋත්ථානය කියන එක. ඒ කියන්නේ අතීතයේ තිබිච්ච චේතනා පරිඋත්ථානය ඇති වෙන්න නම් ඒ අනුසය කියන එක බලපානවා කියන එක. ඒ අනුසය හේතු කොටගෙන චේතනා පරිඋත්ථානය කියන එක ඇති වෙනවා. දැන් මට එක චේතනාවක් ඇති වෙනවද පරිඋත්ථානයි කියලා කියන්නේ ඔබ්සෙෂන් කියන වචනේ තමයි කියන්නේ අර මඩලාගෙන ඉන්නවා කියන එකයි. ඒ එහෙම අල්ලා ගැනීමක් තියෙනවද ඒක නිසා නැවතත් අලුත් චේතනා පරිඋත්ථානයක් කියන එකක් ඇති වෙනවා. එතකොට දැන් මේ චේතනා පරිඋත්ථානය ඇති වෙන්න අපිට තව හේතුවක් තියෙනවා. මේ චේතනාව කියන එක හුඟාක්ම හිතන්ද සංඥා තුනක්. මොකද්ද සුභ සංඥාවයි සුඛ සංඥාවයි අත්ත සංඥාවයි කියන තුන. මේ හේතුව මේක තමයි චේතනාව කියලා කියන්නේ ඇත්තම කියනවනම්. ඒ චේතනාව තමයි අපිව මේ ගෙනියන්නේ ඊළඟ චේතනාව කියන එකට ගෙනියන්නේ. දැන් මගේ අර කලින් හිතලා තියෙන බව පකප්පය කියන එක තියෙන එක ඒක නිසා දැන් මම මේ උපාදාන වෙනවා. උපාදාන වෙමි මම මේ දිගට මේකේ ගමන් කරනවා. මේ විදිහට මේ මේකේ කෙලවරක් නැහැ. එතකොට මේක මේ එකපාරකට විතරයි මේ පෙන්නුවේ. මේ හැම පාරටම ඕක වෙනවනේ. ඒ කියන්නේ රූපය සම්බන්ධයෙන් ඔය විදිහට වෙනවා. ඊළඟට ස්පර්ශාහාරයෙන් වේදනාව ඇති වුණාම ඒ වේදනාව අල්ලගෙන ඉන්නකොට අර සල්ලේ ද්වේෂ සල්ලේ ඇති වෙලා ඒකෙදී ඔය විදිහටම මේ මේ කාර්යයන් ක්‍රියාත්මක වෙනවා. චේතනා විදිය සංඥාව හේතු කොටගෙන ඇති වුණාම ඒකත් නැවත නැවතත් මේකේ අල්ලාගෙන ඉඳීමෙන් ওই විදිහට අපේ ওই අනුසය ධර්මයත් එක්ක මේක ගමන් කරනවා. එතකොට විඥානාහාරදි සංස්කාරය අල්ලගෙන අපේ මෝහ සල්ලේ සංස්කාර අල්ලගෙන පවතිනවා. මේක කර්කෝ කර්කෝ අපි ගමන් කරනවා. එතකොට දැන් අර අනුසය ධර්මයේ තියෙනකම් මේක දිගින් දිගටම ගමන් කිරීම තියෙනවා. එතකොට අපි දැන් අනුසය වුණොත් අපිට ඒ පරිඋත්ථානීය කියන එක ඇති වෙනවා. ඒ පරිඋත්ථානීය ඇති වුණායින් පස්සේ එකෙන් අපි සංයෝජනයක් ඇති වෙනවා. සංයෝජනයක් ඇති වුණාම ඉතින් ඒ සංයෝජනී හේතු කොටගෙන අපිට ඉතින් උපාදානීය කියන එක ඇති වෙනවා. ඉතින් උපාදානීය ඇති වෙලා තියෙනවා නම් ඉතින් අපිට දන්න ඕනේ මේ චක්‍රය ඉතින් කරකවි කරවි ගමන් කිරීම දිගින් දිගටම පවතිනවා. ඉතින් ওই විදිහට තමයි ඒක පැහැදිලි කරන්න තියෙන්නේ. ඒතර හතරටම ඕක බලපානවා. මේ හතරට මේ කියන ධර්මය නැවත නැවතත් තමන් යොදවනවා නම් තමන්ට තේරෙනවා මේකේ මොකද්ද සිද්ධ වෙන්නේ කියලා. ඉතින් මේකේ මැඩගෙන පවත්වීම කියන එක ඉතින් ඒ පරිඋත්ථානෙ බොහොම තදින් පවතිනවා.
එතකොට මාත්‍ය උතන අර ඒ කියන්නේ තුන්ගෙනි ඒ මනුසංචිතනාහාරයේ දික්ටි සල්ලෙට ඒ කියන්නේ දෘෂ්ටියම තමයි ඔක කපන්න ඕනනේ. ඒ දෘෂ්ටියම තමයි කැපෙන්නේ.
දික්ටියම තමයි කැපෙන්නට ඕනි. මොකද ඕක හරි දරුණුම ලෙඩක් නේ. ඒ කියන්නේ ඕක එකපාරටම කරන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. අපි ටික ටික අඩු කරගෙන යන්න පුළුවන්. මොකද අපි මේ අහංකාරයයි මමංකාරයයි කියලා දෙකක් තියෙනවනේ. එතකොට ධර්මයේ අවබෝධ වුණත් අපේ ඕක ඔය මමංකාරයේ කියන එක අයින් වෙන්නේ නැහනේ. ඒ කියන්නේ වස්තු මම කියන එක අයින් වීමක් සිද්ධ වෙන්නේ නැහැ. අහංකාරයේ මේ මම ඉන්නවය කියන කතාව කෙනෙකුට අයින් යම් ආකාරයකට අයින් වීමක් එතන තියෙනවා. එතකොට මේ වුණත් අර මුල කොටස නිසා මේ මුල කොටසෙන් මේ ගමන් කිරීම කියන එක සියන එතන දෘෂ්ටි කරා යනවා. එතකොට හුඟා වැදගත් වෙන්නේ මේක මට වෙනවා කියන එක කල්පනා කිරීම. මේක මට මේ විදිය දෙයක් සිද්ධ වෙනවා කියන එක, මේක මට නරකයි කියන එක කල්පනා කිරීමෙන් තමයි ඉතින් අයින් කරගන්න පුළුවන් වෙන්නේ. එතකොට ඒ කියන්නේ ශ්‍රද්ධාව පිහිටවලා ඒ ශ්‍රද්ධාවින් යුතුව මේ දේවල් අපි අයින් කරන්න උත්සාහ කිරීමෙන්, දෘෂ්ටිය කපා ගන්න උත්සාහ කිරීමෙන් තමන්ට පුළුවන් වෙනවා. ඉතින් මේක හරි දරුණු දෙයක්. මොකද ඉතින් අනාගාමී වුණත් ඉතින් අස්මිති මානී කියන එක, අස්මිති අනුසය, අස්මිති ඡන්දේ කියන ওই තුන පවතිනවානේ. ඉතින් ඒ නිසා ඒක විශාල වශයෙන් බලපානවා අපිට. ඉතින් අර මුල දෘෂ්ටිය කැපුණාම උගාකු පහසු වෙනවා මේ පුද්ගලයාට ඔය දක්ෂ ලෙස ඔක පවත්තන්න අයින් කරන්න.
බොහොම ප්‍රමාත්‍ය සම්සමස.
හොඳයි. අපි එහෙනම් අද සාකච්ඡාව නිමා කරමු. අපිට එන සුමානේ සාකච්ඡාව කරන්න සිද්ධ වෙන්නේ නැහැ. මොකද අපි මෙල්බන් වල සාකච්ඡාවක් කරනවා. මේ දවස් 5ක් 24 ඉඳන් 29 වෙනකන්. ඉතින් කාට හරි මෙල්බන් වලින් නොවන ડોક્ટર මාදවට හරි කාට හරි සම්බන්ධ වෙන්න ඕනේ නම් අපි බලනවා ස්කයිප් එකෙන් පුළුවන් නම් සම්බන්ධ කරගන්න. කැමති නම් පොඩ්ඩක් දැනුම් දෙන්න. එතකොට අපිට පුළුවන් කියන්නේ හපුස 4ට විතර, සෙනසුරාදා 4ට විතර තමයි බලාපොරොත්තු වෙන්නේ පටන් ගන්න. ඒ වෙලාවට ඉන්නවා නම් කැමති නම් පුළුවන් සම්බන්ධ කරගන්න.
අනේ බොහොම පින් මහත්මයා කරන්න
පුළුවන්. බොහොම පින් මේ ડોક્ટર ලාලිත් 24 එකයි 25 එකයි මාව සම්බන්ධ කරගන්න.
ආ හොඳයි.
පොඩ්ඩක්
මම එහෙම කිව්වට මේක පවතින මේ මනෝගේ මේ ගෙදර තියෙන මේ Wi-Fi එහෙම තියනවාද, කේබල් එකක් ගන්න පුළුවන්ද, එහෙම නැත්නම් ඒ කියන තත්ියේ උඩනුව තමයි. මනෝ Wi-Fi තියනවාද ගෙදර, නැත්නම් මේ ඒ වාගේ මෝඩම් එකේ නැත්නම් කේබල් එකකින්ද?
මේක Wi-Fi කියන්නේ තියනවා මේ මොබයිල්ස් කියන එක නේද?
ඔව් වයර්ලස් තියනවා.
ඔව් ඒක තියනවා ලයිට්.
ආ එහෙනම් පුළුවන්.
අපි සම්බන්ධ කරගන්න පුළුවන් කට්ටිය මහත්ම බොහෝ මනෝරත් ගොඩාක් පින් මේ කරන දේවල්.
හොඳයි. හොඳයි. ඔව් මනෝදී ගොඩාක් පුල් කරගන්නවා මේ දෙවි ප්‍රෝග්‍රෑම් එක නේ ගෙදර කරන. මනෝයි ඔව්. හොඳයි. එහෙනම් හැම දිනාටම තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි. සම්මා
සම්බුද්ධ. තෙරුවන් සරණයි.